to solve and not take part. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. කතා කරමු බුදු කතරින් සූත්‍රේ අපි කතරින් සූත්‍ර පොඩ්ඩක් කතා කරමු. මතේමත් ආන දේශනාව අතරදුනක් කමන්නේ ප්‍රශ්නය කරනවා. අනුවර කලන්දක නිවාපනම් වූ වෙළුවනාරාමේ වැඩවාසය කරන කාලේ ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා ජාති භූමික කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ ජාති භූමියේ වස් වැසුවා. ජාති භූමික භික්ෂුරු ජාති භූමිකේ වස් රස පැවරූහ. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය එළප භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසකෝන් භික්ෂුට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. ඒක තේරෙන්නේ නැහැ. මහණෙනි තිමේත් අල්පේච්ච වූයේ අල්පේච්ච කතාවෙහි භික්ෂූන්ට කරුණු කියන සුළු වූයේ යයිද තිමේත් සන්තුත්ත වූයේ සන්තුෂ්ටි කතාවෙහි භික්ෂූන්ට කතා සම්පූර්ණ කතා කරන සුළු වූයේ එමේ පවිවේකයෙන් යුක්ත වූයේ භික්ෂූන්ට විවේකයෙන් යුක්ත කතා කරන සුළු වූයේ එමේ පටංගත් වීර්යය ඇත්තේ වීර්ය ආරම්භ කතා භික්ෂූන්ට කරන සුළු වූයේද එමේ සීල සම්පන්න වූයේ සීල සම්පදා කතාව භික්ෂුන්ට කරන සුළු වූයේද තෙමේ සමාධි සම්පන්න වූයේ සමාධි පිළිවෙත කතා භික්ෂුන්ට කරන වූයේද තෙමේ ප්‍රඥා සම්පන්න වූයේ ප්‍රඥා සම්පදා කතාව භික්ෂුන්ට කරන වූයේද තෙමේ විමුක්ති සම්පන්න වූයේ විමුක්ති සම්පදා කතාව භික්ෂුන්ට කරන සුළු වූයේද තෙමේ විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වූයේ විමුක්ති ඥාන දර්ශන සම්පදා කතාව භික්ෂූන්ට කරන සුළු වූයේද සබ්බක්ම සරුන්ට දස කතාවස්තුෙන් අවවාද කරන්නේ යයිද ඒ අවබෝධ කරවන්නේ යයිද කරවීම වශයෙන් කියුණු කරවන්නේ යයිද මේ ඒ පිළිමත කරුණු දක්වන්නේ යයිද පිළිගන්වන්නේද ඒ කරවීම වශයෙන් කියුණු කරවන්නේද මෙසේ ජාතු භූමියේ ජාතු භූමික වූ සක්‍රමචාරී භික්ෂුන් විසින් කවරෙක්ද මේ සම්භාවනා කරන ලද්දේද ඒ වස්සසලා ජාතු භූමික භික්ෂුන් වහන්සේලා වස්සසලා වස් පවාරණ කළ බුදුරජාන් වහන්සේ ළඟට ඇල්ල වන්දනා කළා. ඒ වෙලාවේදී එහෙම ඉන්න භික්ෂුන්ගෙන් අහනවා ඒ වස්සසපු කාලය තුල එහෙ ඉන්නකොට තමත් අල්පේච්ඡතාවයෙන් යුක්ත වෙලා අනිත් අයටත් අල්පේච්ඡතාවයේ ಗುಣ කියලා අනිත් අයව අල්පේච්ඡතාවයේ සමාදන් කරවන අල්පිතිකින කරනෝනේ අල්ප ඉච්ඡ ටිකක් කැමති වෙන බොහෝ මහිච්ඡ කියන්නේ ගොඩාක් කොච්චර දුන්න සෑහීමකටපත් වෙන්නේ. එතකොට මේ බොහොම ටිකක් කැමති ජීවිතය අපි කියන්නේ අල්පිච්ඡයි කියලා බොහොම සැහැල්ලු පැවතුමක් තියනවා කියලා කියන්නේ සල්ලකොත්ටි ඈ තරල් කිච්චනේ ටිකක් කැමති බොහෝ බලාපොරොත්තු නැති ජීවිතය. ඊට පස්සේ තමා සන්තුෂ්ට වූයේ අනිත්‍යයට සන්තුෂ්ටි භාවයේ ಗುಣ කියන කතා කරන. ඒ කියන්නේ ලැබුණු දෙයින් සතුට වෙනවා. චීවරයක් හෝ ලැබුණොත් ලැබුණු චීවරේ සතුට ආයෝනේ කොහොමද නැ මේක කර්තසය වලුයි එහෙම හිතන්නේ. පින්ඩපාතින් අයියෝ මේ කන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ලැබුණු දේ සතුට වෙනවා. ඒ වගේ විවේ සෙනසුනක් හම්බුනොත් හම්බෙච්ච සෙනසුනේ සතුටු වෙනවා. හම්බෙච්ච විලම්පයෙන් සතුටු වෙනවා. ඒකෙන්ද සතුටු වෙයි. එතකොට ඔය ටික මතක තියාගන්න පළවෙනි එක මම ආපවහන හැටියෙන් පළවෙනි එක මොකද්ද? හම්බෙච්ච තියාගන්න ඕනේ. මතක තියාගන්න. දෙවෙනි එක සතුටු වෙයි. ඊට පස්සේ තමා පව්‍යයෙන් යුක්ත වූයේ පව්‍යයෙන් යුක්ත භවී ආනිසංස අනිත්‍යයට කියන්නේ. පව්‍යයද කියලා කියන්නේ උතුම් විවේකය. කියන්නේ විවේකයෙන් යුක්ත වෙනවා. විවේකේ තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා. උපදී විවේකී කියන ටික ලැබෙන්නේ රහතන් වහන්සේලාට. චිත්ත විවේකී කියන එක ලැබෙන්නේ ධ්‍යාන ලාභී අයට. කාය විවේකයට තමයි අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කායික විවේකයේ සඳහා තමයි අරඤ්ඤයකට, ඉස්ගියකට, කාමුකට ගිහිල්ලා කටයුතු කරනා අඩු බවට කායික විවේකී කියන්නේ. එතකොට තමන්ුත් විවේකී යුක්ත වෙලා අනිත් අයට විවේකී පිළිබඳව කරුණු කියනවා නම් අසංසග්ග කතා, අල්පේච්ච කතා, පව්‍යේ කතා, විරිය ආරම්භ කතා, අසංසග්ග කතා. අසංසග්ග කියලා කියන්නේ සංසග්ග කියලා කියන්නේ පිරිස් මැදට වෙලා නිතරම පිරිස් කොටට වෙලා ඉන්න එක. එතකොට අසංසග්ග කියලා කියන්නේ පිරිසෙන් වෙන් වෙලා හුදකලාව නිතරම ඉන්න උත්සාහවත් වෙනවා. ඒකට හුදකලාවේ ඉන්න භවී තමන් හුදකලා භවයේ ඉඳිමින් පිරිසෙන් වෙන් වෙලා ඉඳිමින් අනිත් අයට හුදකලාවෙන් ඉන්න බව, පිරිසෙන් වෙන් වෙලා ඉන්න බව, එහෙම ඉන්නක ගුණධම් පුරා ගන්න පහසු බව කියලා සමාදම් කරලා එය උත්සාහවත් කරවන. එතකොට විරිය ආරම්භ කතා. විරිය ආරම්භ කියන්නේ තමත් වීරියෙන් යුක්ත වෙනවා, අනිත් අයවත් වීරියවත් වීමේ ගුණ කියනවා, කතා කියනවා. කතා කියලා උත්සාහවත් වෙනවා. එතකොට කොහොමද වීරිය ගුණ කියලා කතා කරලා උත්සාහවත් වෙන්නේ? මෙතනදී දැන් නෝපං අකුසල ධර්ම උපදීම, උපං අකුසල ධර්ම දුරු කිරීම, නෝපං කුසල ධර්ම උපදාගෙන උපං කුසල ධර්ම වැඩි වීම වීර්යය. නමුත් මේ වීර්ය කතා කියන එකේදී ඒ කෘත්‍ය සිද්ධ කරන්න උත්සාහවත් කරනවා. අපි කියමු දැන් කතා එක එක විදිහේ කතාවක් වෙනවා. අපි කීති සහඳුනගේ කතාව, කීතමල්ල හඳුනගේ කතාව, අන්න ඒ වගේ ඉස්සර භික්ෂුන් වහන්සේලා අප්‍රතියත ධෛර්යයෙන් ජීවිකාය ජීවිත දෙක අපේක්ෂාවෙන් වීර්ය කරපු චරිත කතා එහෙම අරගෙන කියලා මේ බුද්ධ උත්පාද කාලය අතහැරෙන්නේ ඉස්සෙල්ලා, මනුස්ස ජීවිතය අතහැරෙන්න ඉස්සෙල්ලා අපිත් උත්සාහවත් වෙන්න ඕනේ කියලා. තමත් උත්සාහවත් වෙන ගමන් අනිත් අයටත් උත්සාහවත් වෙන්නේ කැමැත්ත ඇති වෙන විදියට. උත්සාහවත් වෙන විදිය කතා කියනවා. කතා කියලා උත්සාහවත් කරනවා. ඒකට කියනවා විරිය ආරම්භ කතා. එතකොට පහයි ඈ. එතකොට අල්පේච්ච කතා, සන්තුට්ටි කතා. මොකක්ද ඊළඟට? විරිය සංසග්ග කතා, විරිය ආරම්භ කතා. ඊට පස්සේ තමත් සිල්වත් ඉඳගෙන අනිත් අයට සිල් සමාදන් වීමේ ආනිසංස කියන. ඒ වගේම තමා සමාධිමත් ඉඳගෙන අනිත් අයට සමාධි ආනිසංස කියලා සමාධිය ඇති කරගන්න ඇති කරවන්න උත්සාහවත් කරන බව. ඊගාවට තමා ප්‍රඥාවන්ත ඉඳගෙන අනිත් අයවත් ප්‍රඥාවන්ත වීමේ ගුණ කියන උත්සාහවත් කරනවා. තමත් ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් හිත මුදවගෙන ඒ විමුක්තිය, ඒ මිදීමේ ගුණ කියන උත්සාහවත් කරනවා. තමත් විමුක්ති ඥාන දර්ශනයෙන් ඉඳගෙන අනිත් අයවත් ඒ විමුක්ති ඥාන දර්ශනේ සමාදන් කරන උත්සාහවත් කරනවා. උකට කියන දස කතා වස්තු කියලා. මෙන්න මේ දස කතා වස්තුන්ගෙන් ඕගොල්ලන්ට සංග්‍රහ කරන, ඕගොල්ලන්ව උත්සාහවත් වෙන කවුරු හරි කෙනෙක් ජාත භූමියේ හිටියද සත්වග්‍රහචාරී කෙනෙක් හිටියද ඕගොල්ලන්ට? ජාත භූමිය කියන ප්‍රදේශයේ වසවසලා ආමුදුරුවන් ගිහන බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදී මේ විදිහේ දස කතා වස්තුන්ගෙන් තමනුත් යුක්ත වෙලා ඕගොල්ලන්වත් ඒ විදිහට උත්සාහවත් කරන කෙනෙක් එහෙ හිටියද ඉන්නවද කියලා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා කියනවා වහන්ස මන්තානි බෙමිණියගේ පුත්‍ර වූ පුන්නනම් ආයුෂ්මත් තිනේ ජාත භූමියේ ජාත භූමික සද්බ්‍රක්මාචාර්ය භික්ෂුන් විසින් අර කතා ටිකම කියනවා තෙමේ තල්පේච්චුව අල්පේත් කතා කරන සුළුයේ තෙමේ සන්තුට්ටුවේ සන්තුට්ට කතා කරන සුළු තෙමේ පව්වේකින් යුක්තුවේ මේ පව්වේකී ගුණ කියන තමත් අසංසුට්ටුවේ අසංසත්‍ය භවයේ ಗುಣ කියන තමා පටන්ගත වීර්යයත්ව වීර්යයේ ಗುಣ කියන තමා සිල්වත්ව සමාධිමත්ව ප්‍රඥාවත්ව විමුක්තිවත්ව විමුක්ති ඥාන දර්ශන යුක්ත ඒ ಗುಣ කියන සුළු මේ සුළුයේ සම්බක්මතවර දස කතා වස්තුන් අවබෝධ කරන්නේ ද අවබෝධ කරවන්නේ ද ඒ පිළිබඳ කරුණු දන්වන්නේ ද ඒ පිළිගන්න දේ තියුණු කරවන්නේ ද ඒ සතුට කරවන්නේ ද මෙසේ සම්භාවනා කරන ලද්දේ. භාගතුන් වහන්සේ ඉන්නවා මන්තානි බැමිණියගේ පුත්‍ර වූ පුන්න කියලා තෙරුන් වහන්සේ නම. ඒ මන්තානි බැමිණියගේ පුත්‍ර වූ පුන්න තෙරුන් වහන්සේ තමන් වහන්සේත් මේ ලද්දේන් සතුටු වෙලා අල්පේච්ඡව සන්තුෂ්ටිව ඒ වගේම පිරිස්මෙද විසීමෙන් අයින් වෙලා විවේකයෙන් යුක්ත වෙලා කනසංගනිකාවෙන් වෙන් වෙලා වීර්යයෙන් යුක්ත වෙලා සීලෝ සිල්වත්ව සමාධිවත් ප්‍රඥාවන්තව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයෙන් තමනුත් යුක්ත වෙලා සත්බ්‍රහ්මචාරින් වහන්සේලාටත් දස කතා වස්තුයෙන් අනුග්‍රහය දක්වන උත්සාහවත් කරන තිද ගන්නනවා සත්බ්‍රහ්මචාරින් වහන්සේලාට උපකාරයි කියලා කවුරු සම්භාවනා කරනවා කවුරු පිළිගන්නව කවුරු ගරු කරනවා මෙන්න මේ මන්තානි බෙමිණියගේ පුත්‍ර පුන්න තෙරුන් වහන්සේ නම් එහෙම කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේට මේ පුත්‍ර මාසික මතක් කළා. ආ එකට වාසය කරන සංග්‍රහමචාරී කියලා එකට හැසිරෙන නියාලු මිත්‍රයෝ ගිය ඇටින් එකට දැන් ඕගලන්ට ඕගල සංග්‍රහමචාරී කියලා එකට හැසිරෙන අය. ඒ වගේ ස්වාමීන් වහන්සේලාට තමන් එක එකට බණ භවනා කරන අනි ස්වාමීන් වහන්සේට කියන සද්බ්‍රහ්මචාරී කියලා. හරිද? සමානව සමග එකට බ්‍රහ්මචර්යාව ඇසෙන අය. එකට හිටින අය. එතකොට එසමෙහි ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් සමීපයේ වුණා වූ මේ කතා ටික කියනකොට සැරියුත් මහ රහතන් වහන්සේත් එතන ඒ වෙලාවේ හිටිය භාග්‍යවතුන් වහන්සේ ළඟ එක්විති ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේට මෙබඳු අදහසක් විය. සැරියුත් මහ රහතන් වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා. නුවණ ඇත්තා වූ සද්බ්‍රහ්මචාර්ය වූ ශාස්ත්‍රඥ වහන්සේ හමුවේ දස කතාවස්තුවට වස්තුන්ට පිවිසෙමින් යම් කෙනෙකුගේ ಗುಣ කියද්දි ඒ ಗುಣ කතාව ශාස්ත්‍රඥ වහන්සේත් මනාවට අනුමෝදන් වනසේක්ද ඒ මන්තානි පුත්‍ර පුන්න ආයුෂ්මත් වහන්සේට ලාභයකි. මන්තානි පුත්‍ර පුන්න ඉස්තරන් වහන්සේට සුද්ධ ලාභයකි. අපි කිසියම් කලක මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුන්න තෙරුණෝ හා එක්වන්නෝ නම් මැනවයි. කිසි කතා සල්ලාපයක් වන්නෝ නම් මැනවයි. තව සැරියුත් මහ රහතන් වහන්සේට හිතුණා නුවණැති පණ්ඩිත සත්‍වත්මචාරින් වහන්සේලා යම් වික්ෂුන් වහන්සේ නමකගේ ಗುಣ කියයි නම් භාග්‍යතුන් වහන්සේත් ඒක පිළිගන්නවා නම් අනුදන වදාරනවා නම් ඉබඳු මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේට ඒක ඇත්තටම ලාභය මනාවු ලාභය. අපිටත් කිසියම් වෙලාවක මේ මන්තානි පුත්ත පුන්න හාමුදුරු එක්ක කතා කරන්න තියෙනවා නම් ඉස්සුරු කරන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා අදහසක් හිතුණා. කාටද හිතුනේ? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක්කල් රජගහ නුවර වැඩවාසයෙකුට පිළිවෙලින් චාරිකාවේ හැසිරෙනසේක් සවැත් නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන නම වූ අනිය පිටිසිටුගේ ආරාමයේ වැඩවාසය කරනසේක. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවරට වැඩ අනිය පිටිසිටුගේ දිවුරම් වේරේ වාසය කරනසේක් මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුන්න තෙරුන් වහන්සේ ඇසුරු. ඉතින් කාලයක් රජගහනුවර භාගතුන් වහන්සේ වාසය කරලා ඊට පස්සේ සවැත්නුවර ජේතවනාරාමයට වැඩියා. ඉතින් භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩෙන්නකොට භාගතුන් වහන්සේ මේ කාලේ මේ දවස්වල ජේතවනාරාමයේ ඉන්නේ කියලා මන්තානි පුත්‍ර පුන්නතරුන් වහන්සේට අහන්න ලැබුණා. ඉක්බිති මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුන්නතරුණෝ සෙන්සුන් තැන්පත් කොට තබා පාසිවුරුගෙන සවැත්නුවර චාරිකාවේ වැඩිය. පිළිවිඩින් චාරිකාවේ හැසිරෙන සුළු භාගතුන් වහන්සේ වෙත එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත් පසකෝන් මන්තාන පුත්‍ර ආයුෂ්මත් පුන්නතරුණෝන්ට භාගතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණ දැන්වුව සමාදම් කරවුව ඒ උත්සාහවත් කරවුව සතුටු කරවුව. ඉක්බිති මන්තානි පුත්‍ර ආශ්මත් පුන්නතරුණෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වනු ලද්දා වූ සමාදම් කරනු ලද්දා වූ උත්සාහවත් කරනු ලද්දා වූ සතුටු කරනු ලද්දා වූ භාග්‍යවතුන් වහන්සේගේ භාසිතේට සතුටුව අනුමෝදන්ව අස්නේ නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකට දිවා විහරණය සඳහා අඳවන්නට වැඩසීම. ඊට පස්සේ මේ පුන්නතරුණ වහන්සේ ප්‍රධාන තමන් ඉන්න තැන සෙනසුන හකුලවල තැන්පත් කළා. සෙනසුන හකුලව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට තමන් ඉන්න ස්ථානෙන් පිටට යනකොට විනයක් තියෙනවා, යන පිළිවෙලක් තියෙනවා. ඔහේ නිකන් යන්නේ නැහැ. අපි කියමු දැන් වේයෝමියෝ ඛණ්ඩ කන භාණ්ඩ තියෙනවා නම් ඒවා එහෙම නොකන තැන් වල එල්ලලා පිළිවෙලකට තියලා ඇඳන් මෙහෙම අකුලලා මෙට්ට අකුලලා ඒවා උඩින් පුක්කු වෙවම තියලා ඒ සෙනසුන විනාශයටපත් නොවන විදිහට මහා සංඝරත්නයේ දේවල් නිසා තව ස්වාමීන් වහන්සේ නමක් අවම් පරිහරණය කරන්න පුළුවන් විදිහට දැන් තියෙනවා නම් කලලා ඒ භාජන මොනින් නමල මේ වගේ ඒක ආරක්ෂා වෙන විදිහට තබනවකට තමයි සෙනසුන හබුල තබලා කියලා කියන්නේ. හරිද? ඒ විදිහට පිළිවෙලකට තමයි යන්න තියෙන්නේ. ගොඩාක් තියෙනවා අලුත් සෙනසුනකට ආවහම පිළිපදින්න ඕනේ වගේ තියෙනවා. අපේ සෙනසුන කියනකට පිළිපදින්න ඕනේ වගේ තියෙනවා. එතකොට මේ විදිහට මේ සෙනසුන තැන්පත් කොට තබලා පිළිවෙලින් සවැත්නුවරට චාරිකාවේ වැඩි එහෙම වැඩලා භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කළකත් පසුගෙන ගත්තාම භාගතුන් වහන්සේ මේ දැහැමි කතාවෙන් කතා කරලා හිත සතුටු කරවල තවත් උත්සාහවත් කරවල මේ බොහෝ දහම් කරුණු කිව්වා. ඒවත් හොඳට අහගෙන ඒකිනුත් හිත හොඳට සතුටු වුණා. ඊට පස්සේ භාගතුන් වහන්සේට වන්දනා කරලා මන්තාන පුත්තු පුන්නහම්බුරු දිවා කාලේ විවේකයෙන් ඉඳීම සඳහා අන්දවනයට වැඩියා. ඒ ජේතවනාරාමයේ පිටුව තිබිලා තියෙන විශාල කැලයක්. ඔකට කියන්නේ අන්දවනය කියලා. ඒ කැලේ නම. එතකොට මේ අන්දවනයට වැඩියා. ඉක්බිති එක්තරා භික්ෂුණමක් ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ කරා එළඹියේ. එළඹ සාරිපුත්‍රයන් වහන්සේට මේ සැලකිලිය. ඇවැත්නි සාරිපුත්‍රයන් වහන්සේ, ඔබ වහන්සේ යම් මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුන්නතර කෙනෙකුන් ගැන නිතර කියමින් විසුසේක්ද ඒ පුණ්‍ය ස්ථිරතෙන් භාග්‍යතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණ දක්වන්නේ, සමාදම් කරවන්නේ, උත්සාහවත් කරවන්නේ, සතුටු කරවන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටුව අනුමෝදන් වාසනාව නැගිට භාග්‍යතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවා විහරණය සඳහා අන්දවනය කරා ගියා. තවසේ දැන් සරිත් මහ රහතන් වහන්සේ කීකියා හිටියන පුන්නහම් දුරුවහම් වෙන්න තියෙනවා නම් හොඳයි, ඇසුරු කරන්න තියෙනවා හොඳයි, කතා කරන්න හොඳයි කියලා පුන්නහම් දුරු ආපු බව එක්තරා භික්ෂුන් වහන්සේ නමගිල සරිත් මහ රහතන් වහන්සේ කියන මේ සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ යම් පුන්න තෙරුන් වහන්සේ නමක් ගැන නිතරම කියනවා නම් ඇසුරු කරන්න තියෙනවා නම් කතා කරන්න තියෙනවා හොඳයි කියලා ඔන්නේ පුන්න තෙරුන් වහන්සේ භාගවතුන් වහන්සේ හම්බෙන්න ආවා. වැඩිය භාග්‍යතුන් වහන්සේ තේ පුණ්‍යතුන් වහන්සේට ගොම් දෙහිම කතා කරවලා සමාදම් කරවලා දෙද ගන්න උත්සාහ කරවලා දහමෙන් උපකාර කළා. ඒ පුණ්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ වචන සතුට පිළිගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මොන දිවහ විහරණය පිණිස අන්දවණයට වැඩිය කියලා ප්‍රකාශ කළා. ඉක්බිති ආයුෂ්මත් තෙරුන් වහන්සේ විවුලන සැහැවි ඇතිව ඇතියාව ඉඳිනා කඩගෙන ආයුෂ්මත් මන්ත්‍රාණ පුත්‍ර පුන්න තෙරුණෝ හිස්කෙලිය බලන සුළුව පසු පසින් ලූ බැන්දේය. අනතුර මන්ත්‍රාණ පුත්‍ර පුන්න තෙරුණෝ අන්දවනයට වැද එක්තරා ගසක් මුල දිවා විහරණයට වුණ ආයුෂ්මත් සැරියුත් තෙරුණෝ අන්දවනයට පැමිණ එක්තරා ගසක් මුල දිවා විහරණය වුණේ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුණෝ සවස් කාලයේ පළ සමවතින් නැගී සිටියාව මන්ත්‍රාණ පුත්‍ර පුන්න ආයුෂ්මත් පුන්න තෙරුණු කලායෙන් බිය එළඹ ආයුෂ්මත් පුන්න මන්තානි පුත්‍ර පුන්න තෙරුණු සමග සතුටුව යුතු කතාය කොට නිමා එකත් පසකුන් ආයුෂ්මත් සාරගුතේ ත්‍රිවිධියෝ මන්තානි පුත්‍ර පුන්න තෙරුණුට තිලකීය. ඊට පස්සේ මේ පණිවිඩේ ඇහුවාම අර යුරුණ සෑවි කියලා කියන්නේ එකපාරටම අපි කැමති දෙයක් අහපෙ ලැබුණාම අපිට අමුත්තක් වෙන්නේ කාරි සතුටක් වගේ. ඒ ස්වභාවයෙන් යුක්ත වෙලා තමන් ඉඳගෙන ඉන්න නිසීදනේ අතට අරගෙන අන්දවනේට වැඩි අන්ද සැරි පහකටන සිවඩනකට පුන්නහාමුදුරුත් යනවා. දැන් පුන්නහාමුදුරුන්ට නොපෙනෙන්නට පුන්නහාමුදුරුගේ හිස විතරක් පෙනෙන මට්ටමින් ඉන්නේ පිටිපස්සෙන් සැරි පහකටන ස්පර්ශනය. හරිද? ඒකයි මේ හිස් කෙලිය බලන සුළු පසුපසින් ලොව බැඳේ කියලා කියන්නේ. හරිද? හිස විතරක් පෙනෙන විදියට අර අපි කාටවත් නොදෙන්න යනකොට වරෙන් වරේ යන්නේ ටික. ඒ වගේ හිමින් කලබල නැතුව හිමින් ගියා. ඉතින් මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ ගිහින්න තමන්ට පාසු වෙනින්න පුළුවන් ගහක් බලලා ගහක් මුල පළ නිසි දනේ එලාගෙන ඉඳගෙන ඔන්න භාවනා කරන්න ගත්තා. දැන් අපිට තියෙන විවේකයේ මොකද රැට දැන් තවල්ට ටිකක් හාන්සියෙන් නිදාගන්න එකනේ. නමුත් රහතන් වහන්සේලා තියෙන විවේකේ තමයි ඒ ඵල සමවතට සමවදිනක. ඒක තමයි ඒකට තියෙන විවේකේ. සාමාන්‍ය ලෝකයේ අරමුණු ඇතුලේ සැප දුක් විඳින එක කවර කතාවක්ද? මේ ඉන්ද්‍රිය උපදින එක පවා ඒ මට සිල්ට මනසට වෙහෙසක්. මේ ඇහැ මෙහෙම උපදින බලන එකත් වෙහෙසක්. එයින් පෙනෙන අරමුණු ඇලිම කවර කතාවක්ද? ඉතින් අර වගේ සමාධියකට සමවැදීම තමයි තියෙන තියෙන බොහොම විවේකී. ඉතින් මම තන පුතුන්න කියලා මම මොකද කරන්නේ? මේ නිසිදනේ ලාගෙන මේ තවල් කාලේ ඔන්න විවේකී වෙලා හිටියා. සරියුත් මහ රහතන් වහන්සේ තිමීම ඇවිල්ලා පිටපස්සෙන් ඊට ටිකක් නුතුරෙන් හේවන තින ගහක් මුල නිසිදනේ ලාගෙන පත්කඩ ලාගෙන පල සම්මතර සමය ඉඳගෙන පල සම්මතර සමය. දැන් මෙහෙම ඉඳලා හවස් කාලේ සරියුත් මහ රහතන් වහන්සේ නැගිට්ටා. නැගිටලා හිමියන් ගියා මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ ළඟට. ගිහිල්ලා එකත් පසක ඉඳගෙන කෙන වාඩි වෙලා එකත් පසකුන් ආස්පසාරුත් දේම මන්තාන පුත්‍ර පුන්න තෙරුන්ට මේ කීය. එකත් පසක ඉඳගෙන සරියුත් මහ රහතන් වහන්සේ පුන්නහාමුදුරන්ට මෙන්න මෙහෙම කියනවා, මෙහෙම අහනවා. ඇවැත්නි භාග්‍යතුන් වහන්සේ වෙත බබසර වසනසේක්. ඇවැත්නි ඔබ භාග්‍යතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්යයව හැසිරෙනවාද කියලා අහනවා. මේ ශාස්ත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සමීපේ මේ බ්‍රහ්මචර්යයව හැසිරෙන ධර්ම හැසිරෙන කෙනෙක්ද කියලා අහනවා. ඇවැත්නි එසේ කියනවා. ඔව් මම භාග්‍යතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්යයව හැසිරෙන කෙනෙක්. එතකොට සරිත් මහ රහතන් වහන්සේ අහනවා, ඇවැත්නි කෙනෙක්ද? සීල විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ වෙස බඳසන වසනසේක්ට. මේ සීලේ පිරිසිදු කරගන්නද භාග්‍යවතුන් වහන්සේ ළඟ මේ විදිහට වාසය කරන භක්මචර්යාව ඇසිරෙන්නේ කියලා අහනවා. ඇවැත්නි මේ නොවේ. නෑ මම සීල් පිරිසිදු කරගන්න නෙවෙයි කියලා පුන්නහාමුදුරු කියනවා. කිමෙක් දැවැත්නි චිත්ත විසුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන. එහෙනම් හිත පිරිසුදු කරගන්නද, නීවරණ ධර්ම දුරු කරගන්නද, හිත සමාධි කරගන්නද භාග්‍යවතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්ය වේසෙන්නේ නැත්නම් මේ ශාසනයට ආවේ? ඇවැත්නි මේ නොවේ. නෑ මම හිත පිරිසුදු කරගන්නවත් නෙමෙයි. නෑ නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගැනීම සඳහා නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්ය වේසෙන්නේ. පැවැත්මේ මේ කිමෙක්ද පැවැත්මේ ditthi visuddhiye pinisa bhagavathun mahase weta bambusara wasana sek ena ditthi visuddhiye pinisa bhagavathun mahase langa bambusara wasana පැවැත්මේ මේ නොවේ කිමෙක් පැවැත්මේ කාංකා විතරන විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ වෙත බබසර වාසනාව. එහෙනම් කාංකා විතරන විසුද්ධිය පිණිස සැක සංකාවල් දුරු කළ පිරිසිදු වීම පිණිස බබසර වාසනාව. නෑ ඒකටත් නෙමෙයි. එතකොට එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රඥාචර්ය වෙති. එමේ නෙවෙයි ඒ සඳහත් නෙවෙයි. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසද භාග්‍යතුන් වහන්සේ ළඟ ධර්මචර්යය ඇසලා ඇවැත්නි මේ නොවේ. එතකොට ඇවැත්නි කිම ඇවැත්නි සීල විසුද්ධිය සඳහා භාග්‍යතුන් වහන්සේ වෙත බඹසර වසනසේක්ද මෙසේ විචාරණ ලද්දා වූ ඇවැත්නි මේ නොවේ යයි කියයි. චිත්ත විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ ළඟ බවසර වසනවාද කියලා අහනකොට ඇවැත්නි මේ නොවේ කියයි. මේ ditthi visuddhiye pinisa bhagavathun wahanse ළඟ බවසර වසනවාද කියලා අහනකොට ඇවැත්නි මේ සඳහා නෙවෙයි කියන. ඊට පස්සේ කාංකාවිතන විසුද්ධිය පිණිසද කියලා අහනකොට මේකත් නෙවෙයි. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද කියලා අහනකොට ඒකත් නෙවෙයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද කියලා අහනකොට ඒකත් නෙවෙයි. ඥාන දර්ශන විසුද්ධිය සඳහාද කියලා අහනකොට ඒකත් නෙවෙයි කියන. ඉස්සෙල්ල කිව්වෙන්නලු නැහැ මේක මොකක්ද කියලා. ඥාන දර්ශන විසුද්ධිය. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකාවිතන විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා හතක් තියෙනවා. මේ සඳහා ඥාන දර්ශන විසුද්ධිය සඳහා වෙන භාග්‍යතුන් වහන්සේ ළඟ භක්මචර්ය වැසිනුද කියලා අහනකොට ඒකත් නෙවෙයි කියනවා. හැවත්නි එසේනම් කුමක් සඳහා භාග්‍යතුන් වහන්සේ වෙත බබසර වසනසේ? සීල විසුද්ධිය පිණිසත් නෙමෙයි නම්, චිත්ත විසුද්ධිය පිණිසත් නෙමෙයි නම්, ditthi විසුද්ධිය පිණිසත් නෙමෙයි නම්, කාංකා විතරණ විසුද්ධිය පිණිසත් නෙමෙයි නම්, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නෙමෙයි නම්, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නෙමෙයි නම්, ඥාන දර්ශන විසුද්ධිය සඳහා නෙමෙයි නම්, එහෙනම් කුමක් සඳහාද භාග්‍යතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්යය වැසෙන්නේ? එවත්නි මේ අනුපාදා පරිනිර්වාණය සඳහා භාග්‍යතුන් වහන්සේ වෙත භාග්‍යතුන් වහන්සේ වෙත බබසර වෙසේ. එවත්නි මම ඔය කක්ව සඳහා නෙමෙයි, අනුපාදා පරිනිර්වාණය සඳහායි මම භාග්‍යතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචර්යාව වෙසෙන්නේ. ඊට පස්සේ අහන එවත්නි කිම සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය වේද? එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද? එවත්නි මේක නෙමෙයි. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ චිත්ත විසුද්ධියද? එවත්නි මේකත් නෙමෙයි. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ ditthi විසුද්ධියද? ඒකත් නෙමෙයි. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ කාංකා විතරණ විසුද්ධියද? නෑ ඒකත් නෙමෙයි. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියද? ඒකත් නෙමෙයි. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? ඒකත් එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ඥාන දර්ශන විසුද්ධියද? ඒකත් නෙමෙයි කියලා. ඊට පස්සේ එවත්නි කිම මේ ධර්මයන් හැර අනුපාදා පරිනිර්වාණය වේද? ඊට පස්සේ කියන මොකක්ද එහෙනම් මේ ධර්මයේ හැර අනුපාදා පරිනිර්වාණයක් තියෙනවද? එවත්නි මේ නෙවෙයි. එවත්නි මෙහෙ ඒකෙම වෙන්නේත් නැහැ. මේ ධර්මයක් නෙමෙයි. මේවෙන් තොර වෙන්නේත් නැහැ. ඇවැත්නි කීම සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය මෙසේ අසන්නේ ඇවැත්නි මේ නොවේ කියයි. එතකොට අහනවා සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණයද කියලා අහනකොට ඒක එහෙම නෙමෙයි කියනවා. චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පිටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා අහනකොට ඒව ටික නෙමෙයි කියනවා. එතකොට එහෙනම් මේ ධර්මයන්ගේ බැහැරද කියලා අහුවාම ඒකත් එහෙම නෙමෙයි කියනවා. එතකොට මේ ඇවැත්නි මේ ධර්මයන් හැර අනුපදා පරිනිර්වාණේ වේද මෙසේ ආසන ලද්දාම වැවැත්නි මේ නොවේ කියයි. වැවැත්නි මේ භාසිතයාගේ අර්ථය කෙසේද තේසුදයි අසුර. එහෙනම් මේකේ තේරුම මොකද්ද කියලා එවැනි ඉතින් භාග්‍යතුන් වහන්සේ සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය වේයයි පනවනසේක්නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය වේයයි පනවනසේක. සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ උපාදාන සහිත වූවක්ම උපාදාන වශයෙන් නොගෙන මෙතුණා කියන එක පනවනවා. ඒ වගේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධි කියන මේ හත අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වොත් එයා උපාදාන සහිත නිවනක්ම පනවනවා. පිටින් කිව්වොත් උපාදාන සහිත නිවනක්ම කියනවා. එතකොට මේ උපාදාන සහිත නුවණක්ම නිවනක්ම පනවනවා කියලා වෙනවා. එතකොට පනවනසේක උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය පනවනසේක. එවත්නි ඉතින් මේ ධර්මයන් හැර අනුපාදා පරිනිර්වාණය වන්නේ නම් මේ ධර්මයේ හැර අනුපාදා පරිනිර්වාණය වන්නේ නම් පුතග්ජන තෙමෙත් පිරුණා පාන්නේ. එවත්නි පුතග්ජන තෙමේ මේ ධර්මයන්ගේ බිමුවේවි. ඉතින් මේ ධර්මයෙන් තොර නිදීමක් තියනවා නම් පුතජන කෙනත් පිරුණම් පානවා නිවන් දකින. ඇයි පුතජන කෙනට මේ ධර්මතා හතම නැහැ කියනවා. හරිද? එතකොට මේ ධර්මතා හතමත් නේ මේ ධර්මතා හතිනුත් බැහැර නෙවෙයි. ඊට පස්සේ මන්තානේ පුත්තු පුන්නතර මහසී කියනවා ඇබැත් මේ එසේ නම් ඔබට උපමාවක් කරන්න. මේ ලෝකේ සමහර නොනැති පුරුෂය උපමාවෙන් අර්ථය දැනගති. ඊට පස්සේ එහෙනම් මන්තානි පුත්ත පුන්නතර මහසිකන මම ඔබට උපමාවක් කියන්නම්. සමහර නොනැති අය උපමාවක අර්ථය දැනගන්නවා කියලා ඇවැත්නි යම්සේ සවැත් නුවර වසන පසේ නදී කුසල රජහාට සාක්‍යේත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ. ඔහුට සවතින් සාක්‍යේතේට අතර හික්මුණු අසුන් යදූරිය සතක් කෙරුවා තබන්නේ. එවත්නි ඉක්බිති පසේ නදු කුසල රජ සවැත් නුවරෙන් නික්ම ඇතුළු දොරෙන් පළවෙනි විනීත රතියට නගින්නේ. පළවෙනි විනීත රතියෙන් දෙවෙනි විනීත රතියට පැමිණෙන්නේ. පළවෙනි විනීත රතිය අතහරින්නේ දෙවෙනි විනීත රතියට නගින්නේ. දෙවෙනි විනීත රතියෙන් තුන්වෙනි විනීත රතියට පැමිණෙන්නේ. දෙවෙනි විනීත රතිය අතහරින්නේ තුන්වෙනි විනීත රතියට නගින්නේ. තුන්වෙනි විනීත රතියෙන් හතරවෙනි තුන්වෙනි විනීත රතිය අතහරින්නේ හතරවෙනි විනීත රතියේ හතරවෙනි විනීත රතියට නගිනවා. ඒකෙන් ඇවිල්ලා පස්වෙනි එකට නගිනවා. හතරවෙනි එක අතහරිනවා. පස්වෙනි එකෙන් හයවෙනි රතිය ගාවට එනවා. ඇවිල්ලා පස්වෙනි රතිය අතහරිනවා. හයවෙනි රතියට නගිනවා. හයවෙනි රතියෙන් හත්වෙනි රතිය ගාවට එනවා. හත්වෙනි රතියට නගිනවා. හයවෙනි රතිය අතහරිනවා. හත්වෙනි රතේ සාකේත නුවරට ඇතුල් වෙනවා. සාකේත නුවර දොරටුව කරා පැමිණෙන්නේ. හරිද? සප්තන රතේ සාකේති ඇතුළු නුවර දොරටුව කරා පැමිණෙන්නේ. ඇතුළු පුර දොරටුවට පැමිණි ඔහුගේ මිත්‍ර අමාත්‍ය නෑ සහලි නෑයු. දැන් සාකේත නුවර දොරටුව ළඟට ආපු අයගේ ඥාතීන් අහනවා මෙසේ අසන්නේ. මහරජ නුඹ වහන්සේ මේ විනීත රතයෙන් සවැත් නුවරෙන් නික්ම සාකේත නුවර දොරටුවට පැමිණියේ. එවැත්නි මේ රතෙන්ද සවැත් නුවර ඉඳලා මේ රතෙන්ද ආවි කියලා අහනවා. ඊට පස්සේ එවැත්නි පසේ නදී කුසල රජ කෙසේ ප්‍රකාශ කරන්නේද? මනවින් ප්‍රකාශ කරන්නේද? එවැත්නි පසේ නදී කුසල රජ මෙසේ ප්‍රකාශ කරන්නේ මනවින් ප්‍රකාශ කරන්නේ වේ. එතකොට දොරටුව ගාව ඉන්න කට්ටිය රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමා සවැත් නුවරද සාකේත නුවරට මේ රතෙන් දායු කියලා අහනකොට මනාකොට උත්තර දෙන කොසල් රජුණෝ මෙන්න මෙහෙම උත්තර දෙනවා ප්‍රකාශ කරන්නේ. ඒ සවැත් නුවර වාසය කරන මට සාකේතයේ හදිසි කටයුත්තක් යෙදුනා. ඒ මට සවැත් නුවරට සාකේත නුවරට අතර විනීත අසංයතු හික්මු අසංයතු රිය හතක් පිළිටෙව්වා ඉරවත්වුවා ඉක්බිති මම සවැත් නුවරෙන් නික්ම දොරටුවෙන් පළවෙනි විනීත රතේට නැගෙමි පළවෙනි විනීත රතෙන් දෙවෙනි විනීත රතේට පැමිණෙමි දෙවෙනි විනීත රතෙන් තෙවන විනීත රතේට පැමිණෙමි තුන්වෙනි විනීත රතෙන් හතරවෙනි විනීත රතේට නැගීම තුන්වෙනි විනීතයෙන් විනීත රතේ හරිය මේ විදිහට පෙන්නනවා හරියට උත්තර දෙන කොසල් රජු කියනවා සවැත් නුවරේ ඉන්න මට සාකේත නුවර හදිස්සි මං කටයුත්ත වන්න ඒ මට සවැත් නුවරේ ඉඳලා සාකේත නුවර දක්වා අතරමැද හොඳට හික්මුණු ජව සම්පන්න අසුන් හත් දෙනෙක් යොදපු රත හතක් පිළිල කළා. මම සවැත් නුවර දොරටුවේ ඉඳලා පළවෙනි රතයට ආවා. ඒ පළවෙනි රතේ මම දෙවෙනි රතේ ළඟට ඇවිල්ලා දෙවෙනි රතේට නැග්ග පළවෙනි රතිය අතහැරියා. දෙවෙනි රතෙන් තුන්වෙනි රතේට ආවා. ඇවිල්ලා තුන්වෙනි රතේ ළඟදී තුන්වෙනි රතේට නැගලා මම දෙවෙනි රතිය අතහැරියා. හයවෙනි රතෙන් හත්වෙනි මේ රතේ ළඟට ආවා. හයවෙනි රතිය අතහැරියා. හත්වෙනි රතේනේ මම මේ ආවේ කියලා මනාකොට කියන කෙනා කියනවා. එතකොට එවැත්නි මෙසේ ප්‍රකාශ කරන්නා වූ පසේ නදි කුසල රජතුම මැනවින් ප්‍රකාශ කරන්නේ මැනවින් කිවම කුසල රජුව එක මැනවින් ප්‍රකාශ කළා. එවැත්නි මෙපරිද්දෙන්ම සීල විසුද්ධිය චිත්ත විසුද්ධි සංඛ්‍යාත ආර්ථිය දක්වාම වේ. ඊට පස්සේ චිත්ත විසුද්ධිය ditthi විසුද්ධිය දක්වාම වේ. ditthi විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය දක්වාම වේ. කාංකා විතරණ විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ. ඥාන දර්ශන විසුද්ධිය අනුපාද පරිනිර්වාණ දක්වාම වේ. එවැත්නි අනුපාද පරිනිර්වාණ සංඛ්‍යාත අර්ථයේ පිංස භාග්‍යතුන් වහන්සේ වෙත මම කරන්නේ මෙන්න මේ වගේ. එතකොට සවැත් නුවර වගේ තමයි මේ ලෝකේ අපි ඉන්න අය. සාකේත නුවර වගේ තමයි අනුපාද පරිනිර්වාණ ආර්යත්වයේ නිවන සෝපරිසේස නිවන කියන තැන. දැන් මෙතන ඉඳලා එතෙන්ට යන්න වෙනවා. එතකොට පළවෙනි අසුන් රිදු යදු රතේ වගේ තමයි සීල විසුද්ධි. දෙවෙනි අසුන් යදු රතේ වගේ තමයි චිත්ත විසුද්ධි. තුන්වෙනි අසුන් යදු රතේ වගේ තමයි ditthi විසුද්ධි. හතරවෙනි අසුන් යදු රතේ වගේ තමයි කාංකා විතන විසුද්ධි. පස්වෙනි අසුන් යදු රතේ වගේ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. හයවෙනි අසුන් යදු රතේ වගේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධි. හත්වෙනි අසුන් යදු රතේ වගේ තමයි ඥාන දර්ශන විසුද්ධි. එතකොට මේ ධර්මතා හතම සාකේත නුවරද? මේ ධර්මතා හතෙන් එකක් එකක් සාකේත නුවරද? හතම සාකේත නුවරද? මේ හතෙන් එකක්වත් උදව් කරගන්න නැතුව සවැත් නුවරේ සාකේත නුවරට යන්න පුළුවන්ද? යන්න. එතකොට ඒ වගේ මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන මේ හත එකක්වත් කෙලවර නෙමෙයි, අනුපාදා පරිනිර්වාණය නෙවෙයි. එතකොට මේ ධර්මතා හතෙන් බැහැරත් අනුපාදා පරිනිර්වාණය කියලා ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. මේක අනුපිළිවෙලින් දත යුතුයි. මෙසේ කී කල්ලි ආයුෂ්මත් සරියුත්තරණ ආයුෂ්මත් මන්තානි පුත්‍ර පුන්නතෙමුට මේ කීය. ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේද සංප්‍රඥෝ ආයුෂ්මත් කෙසේ දනිද්ද කියයි. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා මන්තානි පුත්‍ර තෙමුගෙන් ආයුෂ්මත් තුනහට ගේ නම මොකද්ද? සර්වබ්‍රහ්මචාරින් වහන්සේලා මොන වගේ නමකින්ද වහන්සේව හඳුන්වන්නේ කියලා. ඊට පස්සේ කියයි ඇවැත්නි මගේ නම පුන්න සද්බ්‍රහ්මචාරී මා මන්තානි පුත්‍ර පුන්නයි දනිති. මගේ නම පුන්න සද්බ්‍රහ්මචාරී මහන්සියලා මන්තානි පුත්‍ර පුන්න කියලා දන්නවා කිව්වා. ඊට පස්සේ අරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි ආශ්චර්යයි ඇවැත්නි අද්භූතයි මනාකොට ශාස්ත්‍රෝ ශාසනේ දන්නා වූ ශ්‍රාවකයන් විසින් යම්සේ නම් එපරිද්දින් මන්තානි පුත්‍ර පුන්නායසුමත් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නය දස කතාවක් තුන්ට පිවිසෙමින් ප්‍රකාශ කරන ලද්දා යම් කෙනෙක් ආයසුමත් මන්තානි පුත්‍ර පුන්නයන් දැක්මට ලබන්නේද සේවනයට ලබන්නේද ඒ සද්බ්‍රහ්මචාරින් වහන්සේලාට ලාභයකි ඒ සද්බ්‍රහ්මචාරින් වහන්සේලාට මනාසේ ලැබුණු ලාභයකි සද්බ්‍රහ්මචාරින් වහන්සේගේ සද්බ්‍රහ්මචාරී වූ දුහුල් සුළුඹකින් ආයසුමත් මන්තානි පුත්‍රයන් මුදුනින් පරිහරණය කරන්නේ එකන පා දූවිල්ලක් පවා කිස් මුදුනින් තබාගෙන පරිහරණය කරයි කියන. එතකොට මුදුනින් පරිහරණය කරන් ලබාගන්න සේවනය කරන් ලබන්න ඔවුන්ට මහත් ලාභයකි මනා ලැබීමකි. අපි යම් බඳු ආයස්මත් මන්තානි පුත්‍ර පුණ්‍යයන් දක්මන්ට ලබම්ද සේවනය ලබම්ද ඒ අපට ලාභයකි අපට මනා ලැබීමකි කියන. සරිත්ය නම ඇහුවට පස්සේ සරිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේක අද්භූතයි ආශ්චර්යයි ශාස්ත්‍රු ශාසනේ මනා කුට දන්නා වූ භික්ෂුන් වහන්සේ නම යම්සේද එසේම මන්තානි පුත්ත පුණ්‍යය තිරුන් දස කතා වස්තුන්ට පිවිසෙමින් මේ ශාස්ත්‍රු ශාසනේ මනාව විස්තර කළා. ඉතින් මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ වැනි සද්බ්‍රහ්මචාරින් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්ට ලැබෙනවා නම් ඒ ඇසුරු කරන අයට ලාභයක් මනාව වූ ලාභයක්. ඉතින් ඔබ වහන්සේලා වගේ අයගේ පා දූවිල්ල පවා හිසේ තියාගෙන ඇසුරු කරන්ට තරම් සද්බ්‍රහ්මචාරින් වහන්සේලා කැමති සුදුසුයි. ඉතින් ඒක අපිටත් සරිත් මහරහතන් වහන්සේගෙන් අපටද ඔබ වහන්සේලා වගේ අය එක කතා කරන්න ලැබුණ එක ඇසුරු කරන්න ලැබුණ එක ලාභයක් සුද්ධ ලාභයක් කියලා සරියුත් මහරහතන් වහන්සේ හරියට ප්‍රශංසා කළ සතුට වුණා. මෙසේ කී කල්හි ආයුෂ්මත් මන්තානි පුත්‍ර පුන්න තෙරුණෝ ආයුෂ්මත් සරියුත් තෙරුණන්ට මේ කී. එහෙම කිව්වම් පුන්න හාමුදුරුවනෝ සරියුත් තෙරුණ වහන්සේගෙන් මෙන්න මෙහෙම ආයුෂ්මත් දෙනේ කිනම් ඇත්තේද සද්වක්නෝ ආයුෂ්මත්තුන් කෙසේ දනිද්ද. පසයන්වමේ ඔබ වහන්සේගේ නම මොකක්ද? සද්බ්‍රහ්මචාරින් වහන්සේලා ඔබ වහන්සේට මොකක් කියලාද කියන්නේ? ඊට පස්සේ කියනවා ඇවැත්නි මගේ නම උපතිස්ස සද්බ්‍රහ්මචාරියෝ මා සාරිපුත්‍රයයි දනි. එහෙම කිව්වහම මේ මන්තානි පුත්තහාමුදුරු කියනවා බෙහෙවින් බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රාවකයෙකු සමග සාකච්ඡා කරන්නා වූ අපි අපි මේ ආයුෂ්මත් සරියුත් වහන්සේයයි නොදතුම්හ. ඉතින් අපි ආයුෂ්මත් සරියුත් වහන්සේයයි දන්නේ නම් මෙපමණකුදු උපමාවකුදු අපට නොවැටෙන්නේ. මේ අපට නොවැටෙන්නේ ඇවැත්නි ආශ්චර්යයත්නි අද්භූතයි මැනවි ශාස්ත්‍රෝ ශාසනයේ දන්නා වූ ශ්‍රාවකයෙකු යම්සේද එපරිද්දින් ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ විසින් දස කතා වස්තුවට වදිමින් ඉතා ගැඹුරු ප්‍රශ්නය විචාරන ලද්දා යම් කෙනෙක් සරියුත් ආයුෂ්මත් සරියුත් තෙරුන් වහන්සේගේ දාර්ශනයට ලබත්නම් සේවනය ලබත්නම් ඒ සද්බ්‍රහ්මචාරින්ට ලාභයක් සද්බ්‍රහ්මචාරින්ට මනා ලැබීමකි. සද්බ්‍රහ්මචාරීහු දුහුල් සුළුඹුවකින් ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් මුදුනින් පරිහරණය කරන්නා වූ දැකීමට ලබන්නා නම් සේවයට කර ලබන්නා වූ ලාභයකි උන්ට මනා ලැබෙන. යම්බදු අපි ආයුෂ්ම සාරිපුත්‍ර තෙරුන් දැක්මට ලබන්නේද සේවයට ලබන්නේදී අපිට ලාභයකි මනා ලැබීමකි. ඊට පස්සේ පුණහාමුදුරු අහනෝ වහන්සේගේ නම මොකද්ද? සද්වක්ම ජානිත්තය කොහොමද වහන්සේ වහඳුනන්නේ? සිකින මාගේ නම උපතිස්ස සමහර අය මාව සාරිපුත්තයි කියලා දන්නවා කියලා මෙහෙම කිව්වාම කියනවා බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙකු සමග කතා කරද්දිත් අපි උපවාසී සරිත්තහාමුදුරුවෝ කියලා දන්නේ නැහැ දැනගෙන හිටියේ නැහැ. ඉතින් දැනගෙන හිටියන මේ සාරිපුත්තහාමුදුරුවෝ එක කියලා අපිට මෙහෙමත් කතාවක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. වචනයක් කරන මේ වගේ උපමාවක්වත් වැටෙන්නේ නැහැ. ඒ උපමාවක් අපට එන්නේ. නමුත් ඔබ සාත්‍ය ශාසනය මනා කොට දන්නා වූ භික්ෂුන් වහන්සේ නමක් වගේ දස කතා වස්තුන්ට පිවිසමින් ඉතා ගැඹුරින් ගැඹුරින් ප්‍රශ්න ඇහුවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ ගුණ ටික කියලා සරියුත් මහ රහතන් වහන්සේලා වගේ කෙනෙක් ඇසුරු කරන්ට ලැබෙන එක සත්‍යඥාන වහන්සේට ලාභයක් උතුම් ලාභයක්. ඒ මටත් ඒක ලාභයක් වුණා කියලා පුණහාමුදුරු සතුටු වුණා. මෙසේ ඒ මහා නාගියෝ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ දෙදෙන ඕනෝන්ගේ යහපත් වචනේ සතුටින් අනුමෝදන් වුණා. මෙසේ ඒ දෙනම ඕනෝන්ගේ වචනේ සතුටින් අනුමෝදන් වුණා කියලා සත්‍යඥිත සූත්‍රය අවසන්. හරි නේද? තවත් තියෙද මේක මොනවද? දැන් රතවිනි සූත්‍රයේ තේරුණාද? දැන් ඔබට කියන රතවිනි සූත්‍රයේ පෙළ දහම ඉගෙන ගත්තා. එහුවා විතරයි. තාමෝකේ අර්ථය ඉගෙන ගත්තේ නැහැ. අපිට පෙළ ඉගෙන ගත්තා කියලා පෙළ ඉගෙන ගත්තා කියලා අපේ ප්‍රතිපදාවට උපකාර වෙන්නේ නැහැ ඍජු. අත්තමන්නඥාය ධම්මමන්නඥාය ධර්මාන ධම්ම ප්‍රතිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය ගන්නවා. එතකොට ප්‍රතිපදාව කියන එක මතු වෙන්නේම මුතෙන්ද? ඒ ධර්මයේ තියෙන අර්ථය දැනගත්තාමයි කරගෙන යන්න කාරණාව හම්බ වෙන්නේ. අර්ථය කියලා කියන්නේ මේ එකින් එක අපේ ජීවිතයෙන් අපි දකින්න ඕනේ. සීල විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒක මොන තැනද? චිත්ත විසුද්ධිය කියන්නේ මොකේද? ඒක අපේ ජීවිතේ කොතනද? ධිට්ඨි විසුද්ධිය කියන්නේ මොකක්ද? මේ පොත්වල තිබුණට පොත්වල තියෙන විස්තර ටික දැනගත්තත් හරියන්නේ නැහැ. මොකද මේ සත්ව විසුද්ධියේදී විසුද්ධි හත දන්නා වූ දක්නා වූ තව පුද්ගලයෙක් පිළිවෙල වැඩක් නැහැ. මේ විසුද්ධි හත ඉගෙන ගැනීමෙන් පුද්ගල භාවය කියන කලේ එන්නෝනේ මිසක තවත් හොඳට ගැඹුරින් විස්තර කරන්න සත්ව විසුද්ධිය ගැන දන්නා වූ කෙනෙක් පිළිවෙල තියෙනවා. එහෙම වෙන්නේ ඒ තුලින් පෙන්න අර්ථය තමන්ගේ ජීවිතයෙන් නොදන්න නොදකින නිසායි. ඒ නිසා ditthi visuddhi කියන්නේ මොකද්ද? කාංකා විතරණ විසුද්ධිය කියන්නේ මොකද්ද? ප්‍රතිපදා මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද? ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද? කියන ටික දැනගන්න ඕනේ. මේන් උපදින ඵලය නැත්නම් මේක මේ ටික කුමක් සඳහාද කියලා දැනගන්න ඕනේ අනුපාදපරණයවා. එහෙම දැනගෙන අනුපාදා පරිනිර්වාණය සඳහායි භ්‍රමචර්යාව වෙනසෙන්නේ කියලා දැනගෙනයි සිල් රකින්නවා, සිල්වත් වෙනවා. මොකද මේ සීලේ විමුක්තිය නෙමෙයි. ඒකයි මුලින් ඉස්සෙල්ල කෙරවලේ දර්ශනය තියෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ට යන්න ඕනේ මේ සඳහායි කියන කාරණාව තියෙනවා. එතකොට දැන් අපි පොඩ්ඩක් කතා කරමු. දැන් ඉස්සෙල්ලාම මේ සත්ත්ව විසුද්ධියට ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන මොකද? අනුපාදා පරිනිර්වාණය කියන එක. ඊට පස්සේ අනුපාදා පරිනිර්වාණය සඳහායි මේ ටික අපි ඊට පස්සේ කරන්නේ. අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වෙ මොකේද? උපාදා කියලා කියනවා මොකද? උපාදාන නොකර මිදීම. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන සිටී මිදීමට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. මොකක්ද උපාදාන කරන්නේ? මොනවද උපාදාන දෙන්නේ? ඇහැ, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සයෙන් උපන්න ධර්මයෝ උපාදානීයයි. උපාදානය කියන එක අපේ මනසේ තියෙන. මනසේ උපදින ධර්මතා ටික මෙන්න මේ ටිකට නැඹුරු වෙලා පවතින තාක් කියනවා උපාදානව ඉන්නවා කියලා. උපාදානීය ධර්මයේ උපාදාන වශයෙන් අරගෙන ඉන්නවා. තේරෙනවද? කාම උපාදාන කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ වස්තුන්ට යම් විදිහේ කාම භාණ්ඩ කාම වස්තු පෙනෙන තාක් ඕගොල්ලන්ට තියෙන මොකද්ද මේ කාම උපාදාන. අපිට බාහිරින් වස්තු පෙනෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් වස්තු දිහා බලපු නිසායි. මේක වස්තු තියනොට නෙමෙයි. එතකොට කන ශබ්ද සෝත විඥානේ සෝත සම්පස්ය සෝත සම්පස්යෙන් උපන්න යම්ම ධර්මතාවයක් තියෙනවා වේදනා සංඥා චේතනා කියලා මේ ධර්මයෝ කියන උපාදානීයයි. මේ ධර්මයේ ආරම්භය අපේ මානසික නැත්නම් මනෝ විඥාන මට්ටමේ තමයි උපාදානයේ තියෙන්නේ. ඒ උපාදානයේ මේ උපාදානීය ධර්මයට පතිත වෙන තාක් උපාදාන සහිතව ඉන්නවා කියලා කියනවා. හරිද? අපි උපාදාන ටික පස්සේ විස්තර කරමු. ඔය වගේ නාසය ගන්ධේ ඝන විඥානේ ඝන සංපස්සේ එයින් උපන් ධර්ම, දිව රස ජීවා විඥානේ ජීවා සම්පසයෙන් උපන් ධර්ම, කය පොට්ටබ්බ්‍ය කාය විඥානේ කාය සම්පසයෙන් උපන් ධර්ම, මනස ධර්මාරම්මන මනෝ විඥානේ මනෝ සම්පසයෙන් උපන් ධර්ම කියනකොට ජීවිතේ කිසිවක් ඉතුරු නැවෙ නෑ ලෝකේ කියලා හිතන ඔක්කොම ටිකයි තියෙන්නේ. නාම ධර්ම කියලාවත්, රූප ධර්ම කියලාවත්, චිත්ත කියලාවත්, චෛසික කියලාවත්, රූප කියලාවත් කිසිම දෙයක් ඉතුරු නැතුව ඔක්කොම ටික උතන තියෙන්නේ. ඔන්න ඔය ධර්මතා ටික කියන උපාදානීය ධර්ම අපිට හම්බෙන මේ මට්ටමට කියන උපාදානීය ධර්ම, උපාදානීය ටිකිත ධර්ම. උපාදානය කියන එක තියෙන්නේ කොහෙද? අපේ මනසේ. අපේ මනසේ තියෙන කාම උපාදාන, ditthi උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා උපාදාන හතරක් තියෙනවා. ඔය කාම උපාදානය කියන එක තියෙනවා අරිහත්ත්වය දක්වා. මේ උපාදාන හතරෙන් ditthi upadane, attavada upadane, sīlabhuta upadane කියන උපාදාන හතර සෝවාන් මාර්ගයෙන් අතහරිනවා, සෝවාන් ඵලයෙන් ටික අතහරිනවා. කාම උපාදානය තියෙනවා අරිහත්ත්වය දක්වා. එතකොට ඒ කාම උපාදානය කියලා මෙතන පනවන තැන අපි මේ වස්තුන්ට කැමති වෙන තණ්හාව කියන ගතියකින්ම එහෙම නෙමෙයි තියෙන්නේ. මම ඔයගලට මතකද අර සම්මාදිට්ඨි සූත්‍රය කරන උපාදාන පරියායක් දේශනා කළා. ඒකේ උපමාවක් කිව්ව මතකද ඔයගලට? හදිස්සි මේ අපිට ගමනක් යන්න වෙනවා මොහොත හරහා නැවකී. යන්නේ යනකොට ඔන්න නැව කැඩිලා අපු මොහොතට වැටෙනවා. වැටෙනකොට අපි මොකද කරන්නේ? දැන් නැරෙන්න යන්නේ. නැරෙන්න කවුරුත් කැමතිද? බයයි. එතකොට පා වෙලා එනවා රබර් කොටයක් හරි ලී කොටයක් හරි ලී කෑලි කෑල්ලක් හරි එනවා. දැන් අපි මොකද කරන්නේ? ඒ පාවිලා පුලෑලි කෑල්ල හරි රබර් කෑල්ල හරි ඒ ලී කොටේ හරි අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. අල්ලගත්තේ රබර් කෑල්ලට ආසහින්දද? නැත්තම් ලී කොටේට ආසහින්දද? තණ්හාපච්චය උපාදාන. මේ පැත්ත අහුල තින්නේ මේ පැත්ත හින්දා. හොඳට ඒක දකින්න. හරිද? දැන් අපිට හිතෙන්නේ ඒ වස්තුවට කැමැත්තෙන් කියලානේ. අල්ලගන්න දෙපැත්තේ අපි බලන්නේ, අහුවෙච්ච පැත්තේ බලන්නේ අපි. තේරෙන්නේ? ඒ කියන්නේ ලී කුටි පැත්තේ අපි බලන්නේ. තණ්හාව කියලා කියන්නේ ලී කුටි තණ්හාවෙන් අල්ලගත්තා වගේ. නමුත් මේ වෙලාවේදී අසූචිත වෙරලා තියෙන ලී කුටියකව අල්ලගන්න ඕනේ. මොකද ඒ අල්ලගන්න හේතුව ජීවිත ආසාව නැරෙයි කියලා බයට. තණ්හාව මේ පැත්තේ තියෙන තණ්හාව ප්‍රකට වෙලා තියෙන කොයි පැත්තේද? බාහිරෙන් තමයි තදින් අල්ලලා තියෙන්නේ නේ. එතකොට මේ අල්ලගෙන ඉන්න එකට කියන උපාදාන සහිතව ඉන්නවා කියලා. මේ කොමන හරි දෙයක් අල්ලගෙන ඉන්නතා කෑ වැටෙන්නේ නැහැ මොහොතට. බැරි වෙලා කිසිම දෙයක් අල්ල නොගත්තොත් මොකද වෙන්නේ? ඈ මොහොතට හැදෙනවා. ඒ වගේ තණ්හාව නැති වුණොත් තියෙන ලක්ෂණය තමයි මොකද්ද? උපාදානය නැහැ. අල්ලන්නේ නැහැ. මොහොත කෙලින්ම. ඒ වගේ ඔගොල්ලෝ දන්නවද අපි හිතාගෙන ඉන්නේ මේ රත්තරන් වලට, රිදී වලට, ගෙවල් දරවල, දූ දරුවන්ට අපි කැමති කැමතිින්ද අල්ලගෙන කියලා මේ හිතන්නේ. ඔයගොල්ලෝ දකින්න ආධ්‍යාත්මික පැත්තේ තියෙන තණ්හාය කෘත්‍ය තමයි මෙහෙම අල්ලලා දීලා තියෙන එක. කාම උපාදානයේ ස්වභාවය තමයි මොකද්ද? කාම උපාදානයේ තියෙන්නේ මනසේ. ඒ කියන්නේ තණ්හාවේ කෘත්‍ය තමයි මොකද්ද? කාම වස්තු අල්ලලා දීලා තියෙන එක. දැන් මෙහෙම දේවල් අල්ලගෙන අත්නොහැර මගේ කියලා ඉන්න ගතිය තින්නේ මෙහි තියෙන කැලේ තින්ද මිසක ඒවට තියෙන කැමති තින්ද නෙමෙයි. දරුවෙක් කියලා, ගෙයක් කියලා, හතරන් රෙදි කියලා ඕවැ කැලියෝනිකමට හින්ද නෙමෙයි. මේ පැත්තේ තියෙන උවමනාවටයි මෙහි අල්ලගෙන තියන්නේ අපි. අපි හිතාගන්නේ මේ දේවල් වලටයි මේ ආසාව කියලා නෑ. මේ ਬਾහිරි අල්ලගෙන ආරක්ෂා කරන්න මෙච්චර උත්සාහවත් වෙන තරමට තියෙන තමන් තුළ ඇති තණ්හාව විද්‍යමානයි. ඒ තණ්හාවච උපාදාන. අපි දකින්නේ උපාදානය කියනකොට තණ්හාව නිසායි උපාදානය කියනකොට අල්ලගත්ත වස්තු ටික පැත්තනේ බලන්නේ. නමුත් හොඳට බලන්න අපි අර ලී කොටේ රබර් කොටේ තියෙන තණ්හාව නෙමෙයි ඒක අල්ලගත්තේ. නැරේ කියන තණ්හාවයි. නේද? ඒ වගේ මේ ලෝකෙ මෙච්චර තදින් අහු වෙලා තියෙනකොට ඕගොල්ලෝ දකින්න මේවා අහු වෙලා තියෙන්නේ ওই වස්තුව නැවට නෙමෙයි. මෙතන තියෙන ජීවිත ආසාව, මේ තමන් කියන මෙතන තියෙන තණ්හාය කෘත්‍ය තමයි මෙහෙ අහු වෙලා තියෙන එක. ඒවා නේද? එතකොට මේ අහු වෙලා තියෙන අහු වෙච්ච දේවල් වලට කියනවා මොකද්ද? කොටේට කියනවා උපාදානීය කියලා. අල්ලගත් අපි අත් දෙකට කියන උපහදානය කියලා. අල්ලගත්තේ නැරේ කියන බයට, තණ්හාව නිසා. හරිද? එතකොට ඒ වගේ මේ ද්‍රව්‍ය කාරණා ටිකට කියන උපාදානීය දේවල් කියලා. උපාදානීය දේවල් ආරම්භය ඔකේ ගති ටිකක් තියෙයි. අපි ඇහැ රූප කියන තැනකින් නැත්තම් සත්‍යයේ පුද්ගලයෙක් දුව දරුවෙක් කියන තැනකින් රන්මසු මිලමුදල් කියන තැනකින් අපිට මෙහෙ පෙනෙන්නේ බාහිර හේ දේවල් කියලා පෙන්නේ මෙහි තියෙන ගතිය මෙහෙන් ඇල්විය එහෙම බලනවා ඒකයි. ඔකට මම ඔයගලට තේරෙන භාෂාවකින් යමක් කියන්නම්. ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිය උපමාවකින් දැන් අපි කියවෙනවා ඔය ඉස්සෙල්ලා මම කියලා තියෙනවා මේ මේ පෙනෙන වස්තුවට කියනවා මේකට වටාපත කියලා. මේකට කියනවා කෝපය කියලා. දැන් මේ දෙකේ නම් දෙක මාරු කරන්න කියලා කිව්වොත් අපි කියේ මේ දිහා හිතලා බලන්න බැලිම විතරනේ කරන්න ඕනේ. දැන් අපි හිතන්නේ මේ ඉදිරියෙන් වටාපත තියෙන හිඳ වටාපත පේනවා කියලා. කෝපය තියෙන හිඳ කෝපය පේනවා කියලා. නමුත් අර මං කිව්වේ මේ දෙක මාරු කරන්නව මාරු කරන්න කියලා. රජ නීතියක් ගම්තමේ නීතිය බලවත් වෙන්න වෙන්නේ අපේ ශික්ෂණයත් වැඩි ඉක්මීමත් වැඩි. වටාපත කියලා කිව්වොත් හෝ බැලුවොත් කෙලින්ම මරණීය දඬුවම විදුලි කුටුව. හරිද? එතකොට කෝපය කියලා කිව්වොත් බැලුවොත් කෙලින්ම මරණීය දඬුවම කිව්වොත් දැන් තවත් බය වැඩි. අද ඉඳලා කියන්න ඕනේ මේ වටාපත කියපේකට කෝපය කෝපය කියපේ වටාපත කිව්වොත් අපි ඔන්න එහෙම හිතලා බලන්න උත්සාහවත් වෙනවා. බලනකොට කාලයක් යනකොට මේ වස්තුව පෙනේ අපිට මොකද්ද? කෝපය කියලා. අනිත් වස්තුව පෙනේ වටාපත කියලා. ඉපදෙන කෙනාට ওই ටික පෙනෙනක වෙනසක්ම නැහැ. ඒ වගේ මෙහි තියෙන ගතියෙන් වර්ණ රූපයක් තියෙන තැන, චක්කු ප්‍රසාද උපාදාය රූපයක් තියෙන තැන, ඒ දෙන නිසා උපදින චිත්ත මාත්‍රයක් තියෙන තැනක වටාපත කියලා බලපු හින්දා පුද්ගලික කියලා බලපු හින්දා, මානසික කියලා බලපු හින්දා මානසික පුද්ගලිකෝගේ පෙනෙන්නේ. එතකොට උපාදානය කියනකොට ඕගොල්ලෝ දකින්නේ මෙහෙම පෙනෙන වට්ටමම දකින්නේ උපාදානයේ ලක්ෂණය. මෙහෙම මෙහෙම බලපු එක මේ පෙනෙන රූපායතනය අපි අල්ලගෙන තියෙන්නේ මෙහෙමයි දැන්. මොකක්ද? වටාපතක් කියලා බලපු එකම කාම උපාදානය. මේ පෙනෙන දේ වටාපතා කියලා පිළි ගැනීම කාමපද. ඇයි එහෙම බලන්නේ? තණ්හාව නිසා අරමුණු වල සැප විඳින්න තියෙන තණ්හාවේ කෘත්‍ය ටික තමයි මෙහෙම බලන එක. බලන එකේ කෘත්‍ය තමයි මෙහෙම පේන එක. ඔක කතා දිගට යනවා. එහෙම පෙමුණුත් තියෙන එක තමයි භවයේ තියෙන එක. මේ බාහිර වටාපතක් තියෙනවා කියන දැනකින් තමයි අපිට හම් වෙන්නේ. එතකොට දැන් මම කිව්වේ අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ අපිට තණ්හාව සම්පූර්ණම නැති වුණොත්, තණ්හාව නැති වුණොත්, දේවල් දුර්වල ඉඩකඩ කියලා ඒ කාම වස්තු කියන කාම සංඥාවකින් දේවල් කාරණා කියන සංඥාවගේ මේ රූපෙ දිහා බලන්නේ නැහැ. ඊට පස්සේ ditthi upadanaya කියන්නේ මානසික තියෙන කෙලෙසියක්. මේ සවිඥානික කයේ නාම රූප දෙක තියෙන තැනක මම ditthi සංඥාවෙන් බලපු හින්දා මට සත්‍යෙක කෙලෙක් කියලා පෙනෙන්නේ. අත්තවාද උපාදානය කියලා කියන්නේ විෂයාකර සක්කාය දිට්ඨිය තව නම. අත්ත රූපං රූපය ආත්ම වගේ සෙන් හිතනවා, ආත්මය අසුරු කරගෙන රූපයක් තියෙනවා කියලා. එතකොට ආත්ම සංඥාවෙන් මේ වස්තු දිහා බලන හින්දායි ආත්ම බවට පෙනෙන්නේ. ditthi vasen ditthi sanyavin balana hinda ditthi vasen penen. අපිට මේ බාහිර සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ditthiyak හැටියට, ආත්මයක් හැටියට මේ දේවල් කාරණා හැටියට පෙන්නකොට දකින්ද මනසේ තියෙන සතර උපාදානයි. වර්ණ සතහන මත මේ හතර උපාදානයි. පටිව්‍යාපෝතීජෝ වායු කියන සතර මහා ධාතුයෙන් හැදුණු රූප සංඥාවක් හම්බ වෙන තැනක වටාපත කියන අදහසින් බැලුවාම මට වටාපත පෙනේ. තේරුණාද? එතකොට දැන් වටාපත කියලා එක මට බාහිරෙන් පෙනෙන්නේ මානසික ඇති ඡායාව මිසක, ඒ කියන්නේ මාසිතේ තියෙන දෘෂ්ටිය පතිත වෙලා හින්දා මිසක මේ සිද්ධිය වස්තුව වෙනස් වෙනවද? නෑ. ඒ වගේ කමකින් පහත් කමකින් උත්පහත් බේදයකින් තොරව, වටිනා නොටිනා කමකින් තොරව මේ ඇස් මට්ටමට පෙනෙන හැම වස්තුවකම යථා භූත ස්වභාවය එකයි. ඒත් මෙහා අපිකාව ඇති කරගන්න මනසේ තියෙන උපාදාන ස්වභාවය මේ ස්කන්ධ ටිකට පතිත වෙලා තමයි දේවල් කාරණාවල නානත්වයක් තියෙන්නේ. ඒකයි සංකප්ප ඥානත්වය මතයි ඡන්දයගේ නානත්වය කැමැත්ත නානත්වය. මෙනෙහි කිරීමේ නානත්වය මතයි ඡන්දයගේ නානත්වය තියෙන්නේ. ඡන්දයගේ නානත්වය මත තමයි පරිධානයගේ නානත්වය. අවශ්‍යතාවවල නොයෙක් බවක් පෙනෙන්නේ. අවශ්‍යතාවවල නොයෙක් බව මතයි මේ පරිේශණයේ නානත්වය, හෙවීමේ නානත්වයක් තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ ටික සත්‍යෝ කියලා පෙනෙන ගතිය, ආත්මයක් හැටියට පෙනෙන ගතිය, ස්කන්ධ දේවල් කාරණා වස්තු හැටියට පෙනෙන ගතිතික ස්කන්ධ ටික අතරින් ඔය ගතිතික දකින්න අපේ මනස හරිම සියුම් සිද්ධියක් මම කියන්නේ. වස්තුයෙන් අතහැරලා මේ ගතිය අල්ලගන්න පුළුවන් නේද? මේ ටික ඔක්කොටම තමයි උපාදානය කියලා කියන්නේ. ඔය උපාදානයේ යෙදিলা තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටිකේ උපාදානීය ධර්මයන්ගේ. උපාදානයේ උපාදානීය ධර්මයන්ගේ උපාදානයේ තීත පංච උපාදාන ස්කන්ධයේ යෙදුනහම අපිට හම්බ වෙන්නේ මොකද්ද? කාම ලෝකේ. කාම ලෝකේ, රූප ලෝකේ කියලා ඔන්න ඔය වගේ අරූප ලෝකේ කියලා ඔය වගේ ලෝක ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේහෙම බලන ගතිය තියෙන්නේ මේ වස්තු එක එක දෘෂ්ටියකින් අදහස් වලින් අල්ලවන ගතිය තියෙන සංහාරය. තණ්හාව නැති වුනොත් වෙන්නේ මොකද්ද? ඇහැට රූපයක් පෙනෙනකොට කෙටියම ගත්තාම ඇහි යථාභූත ස්වභාවයත් හොඳට දන්නවා, රූපේ යථාභූත ස්වභාවයත් දන්නවා, හිතේ යථාභූත ස්වභාවයත් දන්නවා, චක්කුඥානේ යථාභූත ස්වභාවයත් දන්නවා. ඒ තුල පුද්ගලයෝ දකින්නේ නැහැ, සත්තු දකින්නේ නැහැ, රන් රිදී මුතු මණික් දකින්නේ නැහැ, අරමගේ වර්ණ සටහන කියලා දන්නවා. පෙනෙන දෙයට නැඹුරු වෙලා මනෝවිඥාණය උපදින්නේ නැහැ. පෙනෙන දේ අනුපාදා පරිනිර්වාණ කියන උපාදාන වශයෙන් ගන්න නැහැ. පෙනෙනකොටම පෙනෙන දේ තුල පවතින ඇත්ත දන්නා වූ දක්නා වූ සිතක් උපදිනවා මිසක ඇස් ඉදිරිපිටට මේ වස්තුවක් එනකොට ඇහැට පෙනෙන මේ රූපයේ උපාදාය රූපයක් වර්ණ සටහනක් කියන නුවණම දන්නා වූ දක්නා වූ නුවණක් උපදිනවා මේක. කණ්ණාඩිය ගාවට යනකොටම ඡායාව දන්නා වූ දක්නා වූ මට්ටමේ සිතක් උපදිනා මිසක ඡායාව ඇතුළු රූපයක් ඕගොල්ලන්ට තියනවා කියලා පෙනෙයිද? තිරසංගත සතරට කණ්ණාඩිය ඡායාව වැටෙනකොටම ඡායාව ඇත්ත දන්නා වූ දක්නා වූ සිතක් උපදින්න තු කෙනෙක් ඉන්නවා කියන මට්ටමේ සිතක් ඇති වුනහම එයාට ඇත්තටම මේ සිතේ ඡායාව පතිත වෙන්නේ, මේ සිතේ අදහස විවිධ්‍යමාන වෙන්නේ පෙනෙන තැනි. එතකොට එයාට කෙනෙක් ඉන්නවා වගේ තේරෙන්නේ. වතුරකට හරි කැඩපතකට හරි ඡායාව වැටෙනකොට අපිට පෙනෙනවට සමගාමීවම උපදින මනස තුල තියෙන්නේ මොකද්ද? මේක ඡායා මාත්‍රයක් නේ කියන කම නිසා ඒක ඇතුලේ පුද්ගලිය තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. හරිද? ඒ ඡායා වැටෙනකොට ඊට සමගාමීව උපදින මනෝවිඤ්ඤාණය කෙනෙක් කියන උපාදානයේ තරව යෙදුනොත් හරියට පේන්නේ අර ඡායාව කෙනෙක් වගේ තිරසංගත සතර වෙලා තියෙන එක. දැන් තිරසංගත සතරට උනා වගේමයි මේ අපිට මේ ඡායාව පෙනෙනකොට ඊට සමගාමීවම උපාදානීය යෙදුණු මනසක් උපදිනකොට අපිට පේන්නේ මේ වස්තු පුද්ගලයේ සත්‍යයක් වගේ. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ පෙනෙන ඇහැට යම් අරමුණක් පෙනෙනකොට පෙනෙන්නේ ඇත්ත ඇති හැටි පවතිනවා. ඊට සමගාමීව උපදින මනසින් මනෝ විඥාණයෙන් පෙනෙනවා කියන ධර්මතාවයත් ඒකේ ඇතිවීමත් නැතිවීමත් දන්නා වූ දක්නා වූ නුවණ මිසක ඒ පෙනෙන වස්තු ඇතුලේ දේවල් කාරණා තියෙනවා කියන ගතිය නැහැ ඒ සිතේ. එතකොට හැම වෙලාවෙම ඇහැට නැඹුරු නොවි, රූපයට නැඹුරු නොවි, චක්කු විඥාණයට නැඹුරු නොවි, චක්කු සංපස්සෙට නැඹුරු නොවි, ඒ මුතුනේ ධර්මයට නැඹුරු නොවි පෙනෙන දෙයින් වෙන් වුණාම හැම වෙලෙම මේ සිත උපදිනවා. දුක්ඛක්වත් වෙන් වුණා කියලා කිව්වේ පෙනෙන දේ බලන්න බෑ කියන එක නෙමෙයි, බලනවා. නමුත් අපි වගේ පෙනෙන දේ ඇතුළේ සත්තු බලන්න බෑ, පුද්ගලයෝ බලන්න බෑ, ඈ වැව් පොකුණු බලන්න බෑ. බලන්න බෑනේ තව උන්නම් බැලුවේ කියන්නේ මේ ඇත්ත නොදන්නාකම නිසා ලෝකයට මේ වගේ ඡායා මාත්‍රයක් තුල ගෙවල් දුරවල් හම්බ වෙනවා කියන නෝනක් තියෙනවා. නමුත් Taman එහෙම දෙයකින් සැප දුක් වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. නැති නිසා. එතකොට ඒකයි ඔබට තව උන්නම් බලන්න අනාථ පිණ්ඩිකෝ වද සූත්‍රයේ මධ්‍යම එක. අනාථ පිණ්ඩික සිරිතුමාට අවවාද කරන සරිත් මහරහතන් කැහැවිය. ඔබගේ සිතට ඇහැ ඇසුරෙන්න දෙන්න එපා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු සංපස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු සංපස්සෙන් උපන්න සෝහෝ දුක්ඛෝ නදුක්ඛෝ සෝ වේදිතේ කියනවා. ඒ ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා. එතකොට උපාදාන මනසේ ලක්ෂණය තමයි, රහතන් වහන්සේ කියන තැන ලක්ෂණය තමයි, සෝපදීසස කියන තැන ලක්ෂණය තමයි. මොකද්ද? තණ්හාව නැහැ. තණ්හාව නැති වුනහම ඒ කිරණ වැඩේ නැහැ. ඒ කියන්නේ කා අර ලී කොටේ රබර් කැලි අල්ල ගන්නවා කියන කෘත්‍යය නැහැ, අහුවෙන්නේ නැහැ එහෙම මොකද. ඒ වගේ මෙහි රූප අහුවෙලා නැහැ. ඇහැ රූප සද්ද ඕවා එකක්වත් අල්ලන්න බාධ්‍යයක් නැහැ මට. මම මේ අපි මේවා අල්ලන්නේ මේ ඇහැ රූපෙට නැඹුරු වෙලා තියෙන්නම හරියට රත් වෙච්ච කලිපේ තියෙන භාජනයක් අල්ලන්න බෑ නිකන් ඒකට මාධ්‍යයක් අපි ගන්නෝනේ. ඒ වගේ මේ වස්තුව අල්ලන්නේ අපි උපාදානයෙන්මයි. හරිද? උපාදානය අතහැරියොත් මේකට අල්ලන්න එකක් නැහැ අපිට. එතකොට අපිට පේන්නේ නැහැ පෙනෙන අරමුණ මේ මිනිස්සු හැටියට පේන්නේ නැහැ එදාට. මේ වටාපත් කෝප හැටියට පේන්නේ නැහැ එදාට. මොකද ඒ ඒ එහෙම විදිහට අල්ලන මේ ඔය ක්‍රමය නැහැ. උපාදානේ නැහැ. තණ්හාව නැතිවම උපාදානේ නැති. උපාදානේ නැති වෙකේ ලක්ෂණය තමයි පෙනෙන දෙයට කෙටියෙන් ගත්තහම පෙනෙන දෙයට නැඹුරු නොවුණු මනෝවිඥානයක් තමයි. අහන දෙයට අහන දෙයින් තමන් විසංයුක්තවම ඉන්නේ. අහන දෙයක අහන දෙය කියනකොට තේරුම් ගන්න මකිටි මේ උත්තරේ හැම එකකම කියනකොට එතන ඔක්කොම ටික තියෙනවා. අහන දේ කියනකොට කනක් තියෙනවා, සෝත විඥානයක් තියෙනවා, සෝත සංපස්සක් තියෙනවා, මේ උපන ධර්මයක් තියෙනවා. ගන්ධ සුවඳ දැනෙන දේ තුල, රස විඳින දේ තුල, ස්පර්ශය දැනෙන දේ තුල, සිතට දැනෙන ධර්මාරම්මන තුලට නැඹුරු වෙලා නැති ඒව ඇත්ත දන්නා වූ දක්නා වූ සිතක් උපදිනවා. එතකොට මේ ලෝකයේ කෙනෙක් සතු දුක් විඳින කිසිමම අල්පනිත්තක්වත් හම්බෙන්නේ නැහැ ඒ වටේ. චිත්‍රය තුල ජීවමාන අල්පනිත්තක්වත් තියනවද? නැහැ. ඒ වගේ මේ හැම ආරම්භයක් තුළම ඔන්නෝක තමයි අනුපද පරිණිරවාණය කියන්නේ කියලා තේරුම් ගන්නවා. අතනමයි එන්නේ. ඒ කියන්නේ එතකොට මේ විදිහට කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයෙන් හිත මිදෙනවා, කෙලසුන්ගෙන් හිත මිදෙනවා. මිදීම අකෝපය කියන්නේ එදා ඉඳලා කවදාවත්ම ස්පර්ශ ආයතන 6යි ගැටිලා, ස්පර්ශ ආයතන 6යි යෙදිලා, ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා මේ මනස උපදින්නේ නැහැ. දැන් ඔන්න ඔයතන හදාගන්නයි ඕනේ කියන දැක්ම හදාගත්තා. ඔතෙන්ට එන්න දැන් අපි මොකද කරන්නේ? සිල්වත් වෙන්න ඕනේ. හැබැයි ඒකට මේ අපි මෙහෙම හිතන සිල්ලේ නෙමෙයි. දැන් අපි දැක්කනේ විමුක්තිය. ඔතෙන්ට යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල, සමාධි, ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාවල්. දැන් අපි පුද්ගල භාවයෙන් ඉඳගෙන මේ පංචිල් හරි අටසිල් හරි සමාදන් වෙනවා. දැන් මොන කෙලවර දර්ශනේ හරි ඈ පිටින් මෙන්න මේ වගේ තැනකට යන්නයි. උත්තරේ අනිවාර්යෙන් උත්තරය ඕනේ. අපතනකට. මගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ අවසානයේ අපි ආරම්භය. වෙන්නම ඕනේ. එතකොට සීලයක පිළිහිටනවා. සීලයක පිළිහිටලා සමතකමටහනක් වඩනවා. සමතකම තහනක් වඩමින් විදර්ශනාත් කරන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤච්ච භාවය. සීලේ කපිහෙතන නොනැති කෙනෙක් සමත විදර්ශනා වඩනවා. හරිද? සමතකම තහනට අර බුදු ගුණ, ඒ අසුභය, මරණය, මෛත්‍රිය, හෝ ආනාපාන සතිය කම තහනකින් විදර්ශනාව කියනකොට අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ බලන කම. ඒක එක ක්‍රමයක් තමයි. මම ওই ධාතු වශයෙන් බලන්න, කුණප කොටස් වශයෙන් බලලා මේ නාම ධර්ම ටික බලන්න කියලා කියන්නේ. එහෙම නැතිනම් අර උපදින විතරකයන් ගැනත් බලන්න පුළුවන්. ඒක එක ක්‍රම තියෙනවා. ඒව විදර්ශනාව. දැන් මේ සීලයක පිළිකල සමත කමඨහනක් වඩමින් විදර්ශනා කරනකොට අපේ හිත සමාධි වෙන්නේ නැහැ එකපාරට. මෙහෙම සීලයක පිහිටලා සමත විදර්ශනා වඩනකොට වෙන්නේ මොකද? සීල විසුද්ධිය ඇති වෙනවා. දැන් මේ සත්ත්ව විසුද්ධියේදී එක එක විසුද්ධි වෙන වෙනම වඩන්න ඕනේ නැහැ. හරිද? එක එක විසුද්ධි වෙන වෙනම වඩන්න පුළුවන් කමකුත් නැහැ. ඔන්න මම සීල විසුද්ධිය පටන් ගන්නවා, දැන් චිත්ත විසුද්ධිය කරගෙන යනවා, ඔන්න ditthi විසුද්ධිය තියෙනවා, ඒක කරන්නේ මෙහෙමයි, මෙතනින් පටන් ගන්නවා කියලා එහෙම කරන්න බෑ. ඉතින් ඔය එකක්වත් නැති එකපාරටම ඥාන දර්ශන විසුද්ධියකින්ම පටන් ගත්තොත් නම් ඉවරයි. නමුත් එහෙම බෑ. හරිද? මම ඔයගලට ඔන්න උපමාවකුත් කියලාම කියන්නද? මේ කුඹුරු කළා තියනවා කරනවානේ, දන්නවනේ කළේ නැත. කැලේ වෙවිච්ච, වල් වෙවිච්ච කුඹුරකට ගියලා නියර සයිනවා. සහලා ඒක හාලා දෙපාර කහනකට කියන දෙහි අහනවා කියලා. දෙහි අහලා මඩෝනවා කියලත් එකක් තියෙනවා. මඩෝලා ඊට පස්සේ පෝරු ගාලා දිව සකස් කරගන්න ඉස්සරහ. මොකටද මේ? මොකද කුඹුරේ බීජ නැහැ. එහෙනම් ආධුනික බීජ දාන්න ඕනේ. ඔන්න දැන් 20 කුඹර සකස් කරලා 20. හරිද? 20 හින්ද තිසල පොල කළා නේ දාන්නේ. පොල කළා 20. දැන් මේ ඉහපු වීටික මුල්වලන්ට ඔයගලන්ට මොකද කරන්න තියෙන්නේ? හරි, වතුර දෙන්න ඕනේ. තව පොහොර ටික දාන්න ඕනේ. හරි. තව වල් තෙල් හරි පණු තෙල් හරි ගන්න නම් ඒක. ඒ ඇත්තම මේ කියන එක ඈ. අද තියෙන ක්‍රමය. එච්චරම ඔයගොල්ලෝ කරන්නේ මුල් අල්ලනවා කියලා ඔයගොල්ලෝ මුල් අදින්න පුළුවන්ද කො? නිවි ඇටයක් ඇටයක් ගන්න කියලා මුල පොළොවට අදින්න පුළුවන්ද ඕනේද? ඔන්න ඒකට ඕනේ. හරි. දැන් මේ මුල් ඇල්ලුවාම මේක ගොයම් පැලයක් කරන්න ඕගොල්ලෝ මොකද කරන්න ඕන? ඈ? ඔයගොල්ලන්ට කරන්න තියෙන අර ටික වනේ වතුර ටික හරවන්න ඕනේ, තෙල් පොහොර ගහනවා නම් ගහන්න ඕනේ. එච්චර. තෙල් පොහොර ගහනවා කියන එකෙන්ද තෙල් ගහනවා කියන එකෙන් වලුත් නැරෙනවනේ. තෙල් පොහොර ගහනවා වතුර සපයනවා කියන්න. හරි. දැන් ගොයම් ගහ පැලේ ටිකක් ලොකු ගොයමක් වෙන්න මොකද කරන්න ඕනේ? ඒත් ඔයගොල්ලන්ට දින ওই ටික. හරි. දැන් මේක බණ්ඩි සහිත ගොයමක් කරන්න මොකද කරන්න තියෙන්නේ? ඒ ටිකම. දැන් මොන කරල් කිරට නැමෙන ගොයමක් කරන්න මොකද කරන්න තියෙන්නේ? ඒ ටිකම. දැන් කරල් පැහිච්ච ගොයමක් කරන්න උනො? ඒ ටිකයි. දැන් හොඳටම කරල් පැහිලා නැමිලා තියෙන්නේ. හරිද? ඒ මට්ටමට එන්න කරන්න මොකද කරන්න උනො? ඒ ටිකම. හොඳට පැවුනට පස්සේ දැන් හොඳට වේලිලා ඊට පස්සේ කපනවා කියන එකක් තියෙනවා. හරිද? වී ඇටේ දාපු තැන ඉඳලා ගොයම් කපනවා කියන ඒ අතරතුරු ඕගොල්ලන්ට කොච්චර දේවල් කරන්න තිබුණාද? එකම ටිකයි නේද කරන්න තිබුණේ. පැල කාලෙදි වෙන එකක් කරන්න ඕනේ, ඊට පස්සේ ගොයම කාලෙ වෙන එකක් කරන්න ඕනේ, කිරිත් නැමුණාම වෙන එකක් කරන්න ඕනේ කියලා තිබුණාද? ඒ වගේ දැන් මේ සීල සමාධි ප්‍රඥා කියලා ඉස්සෙල්ල බිම සකස් කරගන්නවා වගේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කළා බිම සකස් කළ බීජයක් ගන්නවා වගේ සෘතමේ ඥානෙන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තට පස්සේ කොහොමද මේ බීජ කෙටි වපුරනවා වගේ තමයි දැන් සීලයක පිටනවා. කුඹරිය දන්නවා. බීජ ටික තමයි වගේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. අර මං කිව්වේ මග්ගාංග ටික. දැන් සීලයක පිටලා හිත සමාධි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විදර්ශනා කරන. දැන් මේ කුඹුරු කරනවා. හරිද? කුඹුරක් කළා. දැන් මෙහෙම කරනකොට සීලයක පිළිපදින සමතකම තහනකින් හිත වඩමින් නුවණින් බලනවා. මෙහෙම කරන කෙනාට සීලයක පිළිපදලමයි කරන්නේ. ඉස්සෙල්ලාම හිත සමාධි වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? මේ ටික කරන කෙනාට සීල විසුද්ධිය ඇති වෙනවා. සීල විසුද්ධිය කියන්නේ කේ තේරුම මොකක්ද කියනවා? සිල් පිරිසිදු වෙනවා. සිල් පිරිසිදු වෙනවා කියලා කියන්නේ අද අපි සිල් කැඩෙන දෙයක් නොකරන්නේ පව් සිද්ධ වෙන හින්දානේ. හොරකම් කරන්නේ නැත්තේ, සත්තු මරන්නේ නැත්තේ, කාමයේ වර්ධ හැසිරෙන්නේ නැත්තේ, බොරු කියන්නේ නැත්තේ, සහමර පානය කරන්නේ නැත්නම් මේ ඔක්කොම දේවල් අපි අද නොකරන්නේ හොඳ නැති හින්දා. පව් සිද්ධ වෙන හින්දා. එහෙම නේද? නමුත් කළොත් ඔය ඔක්කොම ටික කරන්න පුළුවන් හැකියාව මනසේ තියෙනවා. ඔව් සතෙක් මරන්න කිව්ව මරන්න පුළුවන් කම, හොරකම් කරන්න කිව්ව හොරකම් කරන්න පුළුවන් කම අපේ මනසේ තියෙනවා. නමුත් මේ සීලයක පිළිතරලා හිත වඩමින් විදර්ශන සමත වඩම විදර්ශනා කරනකොට ඔය ටිකම කෙරෙන රැකෙනවා. මොකද්ද? පව් සිද්ධ වෙන හින්දා නෙමෙයි, එහෙම කෙරෙන්න තියෙන මානසික මට්ටම අතහැරෙනවා යාගේ. මම කියන එක තේරෙන්න දැන් අද අපි පව් සිද්ධ මේවා කෙරෙන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්න එක වෙනම එකක්. තාම පුද්ගල භාවයේ කෙලෙසි තියෙනවා. සීල විසුද්ධිය කියලා කියන්නේ හොරකම් කරන්න තියෙන මානසික මට්ටම අතහැරෙනවා. එයාගේ එහෙම හිත උපදින්නේ නැහැ. ඒක අවස්ථාව ලැබුණත් උත්සාහයෙන් නෙමෙයි, ඉදීම වෙන්නේ. සත්තු මරන්න හොරකම් කරන මේ ඔක්කොම ටික සීලය කියන එක පිරිසුදු වෙනවා කියනකොට ඒක කෙරෙන්න තියෙන හේතුවම නැති වෙන මට්ටමට එනවා. ඔන්න එතකොට තමයි සීලය පිරිසුදු කියන්නේ. හැබැයි ඕක දුන්නේ ඒක සීලය වැඩෙනවා කියලා කියන මේ සංසනේ. අද පුද්ගල භාවයෙන් ගත්ත සීලය නොකෙරෙන මට්ටම දක්වාම වැඩිලා. හැබැයි ඒක වඩන්න සීලයේ වඩන්න පිරිසුදු කරන්න කියලා වෙන මාධ්‍යයක් තිබුණේ නැහැ. අපිට තිබුණේ සීලයේ පිටව සමත විදර්ශනා වඩනවා කියන ටික කලේ කරනකොට සීල් පිරිසිදු වුණා. ඔන්න දැන් මේ කාලෙදි කියනවා මේ ටික වෙන ටිකට වෙන ඔය මට්ටම අතහැරලා පුද්ගල භාවය අතහැරලා ස්වභාව සීලය දක්වා කරන මට්ටමට කියනවා සීල විසුද්ධියට කටයුතු කරනවා කියලා. ඔන්න මේ මට්ටම සීල විසුද්ධිය. මෙහෙම මට්ටම කරනකොට මොකද වෙන්නේ? තව දුරට අපිට තියෙන්නේ ඒ මට්ටමේ සීලිය දැන් සීලිය පිහිට ඉන්න සීලිය දැන් වැඩිලා. දැන් අපි පිහිට හිටින්නේ නොකෙරෙන මට්ටමේ සීලයක. ඒක දැන් ජීවිතේ වෙලා. කියලා නේද? නොකරන මට්ටමේ සීලයක ඉඳගෙනයි නොකෙරෙන මට්ටමේ සීලයක ඉඳගෙනයි සමතේ දර්ශන වඩන්නේ. ඉස්සෙල්ලා කැඩෙන මට්ටමේ කෙරෙන්න පුළුවන් මට්ටමේ සීලයක ඉඳගෙන සමතේ දර්ශනාව වැඩුවා. වඩනකොට නොකෙරෙන මට්ටමටපත් වුණා සීලිය. දැන් ඒබඳු සීලයක පිහිටලයි පොළොව දැන් තව හොඳට හයිය. දැන් සමතී දර්ශනා වඩන අර කරපු විදිහමයි සමතකමට හරක් වඩමේ නීවර ධර්ම දුරු කරමින් ත්‍රිලක්ෂණේ වඩන. මෙහෙම කරනකොට නීවර ධර්ම ටික 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 දුරු වෙලා උපචාර මට්ටමේ අර්පණ මට්ටමේ චේතු සමතයක් වෙනවා. නීවර ධර්ම දුරු වෙලා චිත්ත සමාධිය තියෙන දවසක් එනවා. එතකොට ඔන්න චිත්ත විසුද්ධිය කියලා කියනවා. ඒත් එතකොට කරන්න තිබුණත් අර ටිකම දැන් ගොයම ටිකක් ලොකුයි. ඒත් එයා අපිට කරන්න තිබුණ එක ටිකම. ඊට පස්සේ නීවරණ ධර්ම දුරු වුණාම අපි විදර්ශනා කරන්න බලබලා හිතපු ටිකම අපිට පේනවා. ditthi visuddhi ඇති වෙනවා. හොඳට මේක මතක තියාගන්න. මේක දෙකෙන් ditthi visuddhi කියලා කියන්නේ ඇයි? සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් පෙනෙන ටික නෑ. ඒ කියන්නේ මොකද්ද? මේ නාම රූප දෙක හොඳට පිරිසිදු දකින්න. ඒක නාම රූප ධර්ම පිරිසිදු දැකීමයි දික්කෙ සිද්ධ කියන්නේ. එයාට කිසිම සැකයක් නැහැ. අපි මේ දැන් කතා කරන ටික මන්ත්‍ර ජප කරනවා වගේ පුත්‍රකදා කියලා පේන්නේ නැහනේ. ඒ කියන්නේ කන බොන ආහාරයේ මේ රූපය හැදිලා තියෙන්නේ අම්මස්ලේන ආහාරයට ඇටෙන් දිරුණ යුක්තයි. ආහාරේ හේතු රූපේ ඵලය කියලා කියනවා. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතික ටික නිසායි කය සවිඥානික වෙලා තියෙන්නේ යන්නේ එන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ සද්දයන්නේ කියලා මේ නාම රූප දෙක කෘත්‍ය කියලා පේන්නේ නැහැ. අන්න නීවරණ ධර්ම දුරු වුණාම මොකද වෙන්නේ? මේ නාම රූප දෙක හුද්දට පෙනෙන මට්ටමක් එනවා. සත්‍යෙක් පුද්ගලයෙක් කියන දෘෂ්ටිය අතහැරෙනවා. මෙතර කාලයක් සත්‍යය කියපු පුද්ගලයෙක් කියලා දැක්ක දෘෂ්ටිය අතහැරෙනවා. උන්ට සැකයක් නෑ. මොකද්ද මේ නාම රූප දෙක කියන එක? තව දුරටත් අර සීල සමාධි ප්‍රඥාමයි වඩන්නේ. ඒ වඩනකොට දැන් හැබැයි ඒ දර්ශනය ටික ටික වෙනස් වෙනවා. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ මෙතන නාම රූප දෙක දකිනකොට දැන් ඩග්ගල හොඳට තේරෙන මේ නාම රූප දෙක පරිච්ඡ සම්පන්නයි. නිබ්බන්දු නාම රූප දෙක හටගත් තැනක අතීතයේදී නාම රූපය නොදන්නා කම නිසා සත්පුද්ගල දෘෂ්ටිය කදාගත්ත නම් ඒ නිසා තණ්හා උපාදාන වෙච්ච නිසා නේද විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ආවේ කියන ටික හිතට දන්නවා. අද පවතින ටිකක් දන්නා මෙතන තියෙන නාම රූප දෙකක් කියලා දන්නවා. අද මේ ධර්මතාවය ඇත්ත නොදන්නා කම තිබුණු අවිද්‍යාවෙන් සත්පුද්ගල දෘෂ්ටියක් හදාගෙන ඒ මත සිටින් කියින් කිරින් කරනකොට සත්‍යයකට පුද්ගලයකට තණ්හා උපාදාන වෙලා ආපහු මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. ඒක ආයෙත් මේ නාම රූප දෙක හැදෙනවා. එහෙනම් කංකාවිතමේ සද්ධිය කියන්නේ මම හිටියද හිටියනම් කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහොම වෙල කොහොම ඉන්නද පුබ්බත් ඒකංකති නැ අපරන්ත ඒකංකති මම උපදීද උපදීනම් කොහේ උපදීද කොහොම වෙල කොහොම උපදීද අපරන්ත ඒකංකති නැ පුබ්බන්ත අපරන්ත ඒකංකති නැ යාට හොඳට තේරෙන මොකද්ද වර්තමානයකද නාම රූප දෙකක් ඒකට හේතු ටික පෙන්නනවා මේ පටිච්ච සම්පන්න බව පටිච්චසමුප්පාද ධර්මය පේනවා. මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිසිඳ නොදක්කු නැවත පටිච්චසමුප්පාද වෙන හැටි පේනවා. නැවත ඵලයක් හටගන්න හේතු වෙන හැටි පේනවා. පටිච්ච සම්පද ධම්මේස ඥානං කියන නෝන එනවා. එතකොට කාංකා විතර විසුද්ධිය පේනකොට මේ පටිච්ච සම්පාදිය හොඳට තේරෙනවා. එදාට තමයි පටිච්ච සම්පාදිය ඇත්තටම නෝන්නේ. අද අපි සත්‍යයකට පටිච්ච සම්පාදිය බැලුවට හරියන්නේ නැහැ. අපි මේ සත්‍යයක් පෙන්වන පුද්ගලෙක් පෙන්වන කියන තැනක ඉඳගෙන අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය කියලා ඉදුවට හරියන්නේ නැහැ. අවිද්‍යාපච්චය සංකාර සංකල්පච්චය විඥානං කියන මේ ප්‍රත්‍යයන්ගේ මේ හේතුන් හැදුනේ මොකද්ද? මෙන්න මෙහෙම අනාත්මු නාම රූප දෙකක්. මේ නාම රූප දෙකේ ඇත්ත නොදැක්කොත් අද පුද්ගල භාවයක් දෘෂ්ටියක තියෙනවා කියලා මේ ඔක්කොම කෙලෙස් හැටියට මනසට තේරෙන්න ඕන දේවල්. මේ කෙලෙස් ටික තිබුණත් ආයෙත් මැත්තේ ප්‍රතිසන්දීට යනවා කියන නෝනෙන්න. ඔන්න ඔය දර්ශනය හොඳට මොහු කරනවා. අර ditthi visuddhi ඇති වුණාම ඒ එකම එන සත්‍යයක් නම් නැරිලා කර්ම කරලා මෙතෙන්ට ආවා කියන තැනකින් දැන් අපි සාධාරණ කරගෙන ඉන්නේ. ඉන්න සත්‍යයක් කියනවා අපි කුසල අකුසල කර්ම කරගෙන එහා පැත්තට යනවා කියන තැනකින් ඉන්නේ. සත්‍ය අතුරු දහන් වුණාම ප්‍රශ්නේ ඉබේම එළියට එනවා. ඒ කියන්නේ මේ නාම රූප දෙකක් නම් තියෙන්නේ. මේ නාම රූප දෙක හැදුනේ කොහොමද කියන උත්තරයක් තියෙන්නේ බෑ. එතකොට තමයි අවිද්‍යාපච්ච සංකාර සංකල්පච්ච කියන උත්තරේ. එතකොටම අපරන්ත ඥානයක් එනවා. අද නාම රූප දෙක පිළිසින්න නොදැක්කොත් අද මේ පුද්ගල භාවයේ පුද්ගල දෘෂ්ටි අවිද්‍යාපත්තෙන් ඇති වෙනවා. එහෙම වුණොත් කර්ම රැස් වෙලා ආයත් සසරට යනවා කියන එක තේරෙනවා හොඳට. ඔන්න දැන් ඔය මට්ටම තේරෙනකොට යාට සැක සංකාව නැහැ. ඒ ටිකෙන් පිළිසිදු වෙනවා. තේරෙනවනේ. ඊට පස්සේ මග්ගා මග්ඥාන් දර්ශන සිද්ධාන්තයේ එක එක කෙනා එක එක විදිහට විස්තර කරනවා. නමුත් හොඳට යාත නෝනේන මග්ගන මග්ග දෙක අද්ද නාම රූප දෙකේ ඇත්ත නොදැක්කොත් අවිද්‍යාවෙන් කර්ම කෙලෙ සදාගෙන සසරට යන්නේ මෙන්න මෙහෙමයි නේද කියන එකත් පේනවා. ඉතින් මේ නාම රූප දෙකේ ඇත්ත ඇටි දන්නාකම දක්නාකම තිබුණොත් විද්‍යාව පහළුණ සත්පුද්ගල සංකල්ප හේමත සිතින් කියින් කිවින් අවිද්‍යාපත්‍ය උපදින් සංකාරය නැහැ. එහෙම වුණොත් විඥාය කර්ම විඥානයේ පිහිටීම නැහැ. එහෙම වුණොත් මේ ජරා මරණ දුක නැති වෙනවා, දුක්ඛ නිරෝධය වෙනවා නේද කියලා නිවරටත් මඟ තේරෙනවා. මග්ග මොකද්ද නුමග මොකද්ද කියන ටික යාට පැහැදිලි. සසරට මගක් පේනවා, නිවනට මගක් පේනවා. සසරට නොවන මගත් නිවනට නොවන මගත් මොකද්ද කියන එක හොඳට තේරෙනවා. අර සංකා විතරන විසුද්ධිය එනකොට පටිච්චසමුප්පාද නෝන එනකොටම මග නොමග කියන ටික එනවා. එතකොටම එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන මම කල යුත්තේ මෙන්න මේකයි කියන නෝන එනවා. උද්‍යය වියන් එහෙනම් මේ ස්කන්ධය ස්කන්ධයෙන් උද්‍යයත් බැලිය යුතුනේ. ඔය ප්‍රතිපදා ඥානයට තමයි අනුඥාන එකතු වෙනවා නවමහ විදර්ශනා ඥාන කියලා. උද්‍යය විඥානේ භංග ඥානේ බයිපත්ත ඥානේ ආදීන ඥානේ මුචිත කොමියා ඥානේ පරසංකා ඥානේ සංකල්ප රූපක ඥාන කියලා මෙන්න මේ විදිහට ඥාන ටික එකතු වෙන ප්‍රතිපදා ඥාන දර්ශන. එතකොට මෙහෙන් තාම මෙයා මේ සීල සමාධි ප්‍රඥාමයි කරන්නේ. මේ නෝන එකින් එක මේ කරන එකට ඉස්සෙල්ල දැන් ප්‍රඥාවට අපි කිවි සීලයක සමත කමතන හිත වඩමින් විදර්ශනාවට කළේ මේ නාම රූප දෙක බලබලා හිටපු එක. බලබලා හිටියට පෙවුන්නේ. හැබැයි සිතේ තියෙන රළු නීවරණ ධර්ම අඩුවිලා සීල් කැඩෙන්න තියෙන හේතුව මුලින් නතර වුණා. තවදුරටත් සමතකමතහනකින් හිත වඩමින් මේ සවිඥානික කය තමයි විදර්ශනා කළේ. නාම රූප දෙක තමයි බැලුවේ. බොහොම බලනකොට බලනකොට නිවර්ණ ධර්ම දුර වුණා. තවදුරටත් සීලයක පිටල සමත විදර්ශනා දෙක එහෙම වඩමින් නිවර්ණ ධර්ම දුර්විත සිතකින් අර බලපු නාම රූප දෙකම හොඳට පෙවුණා. ඒකයි ditthi visuddhi කියලා කිව්වේ. ඊට පස්සේ සීලයක පිටලා සමතකමතහනකින් වඩමින් විදර්ශනාවේ අලල් බව තමයි එන්නේ. ඒ කියන්නේ මේ නාම රූප දෙකට හේතුව මොකද්ද කියන තැනකින් දැන් මේ විදර්ශනා ඥානෙට මෙහෙට සම්බන්ධ වෙලා තියෙනවා. කාංකාරී ternary සුද්ධිය. ඊට පස්සේ ආපහු ඒ නාම රූප දෙකට හේතුඵල ධර්ම ප්‍රතිසම්පන්න බව දකිනකොටම තමයි ඒ විදර්ශනා ඥානෙමයි මොහු කරලා තියෙන්නේ. සීලයක පිළිතලා ඒක ඒ නුවණද ඒ නුවණින් අනුක්‍රමයෙන් අඛණ්ඩ වෙන්න ඕන එකක් මිසක අපිට වෙන් වෙන්ව හිතලා හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නුවණටම ගතිත්ව උපදින එකක් තමයි. එහෙනම් මේ විදිහට ගත්තොත් සසර උපදිනවා කියන එක නවත්තන්න බෑ. මේ විදිහට බැලුවොත් තමයි නිවනට යන්නේ කියලා මග නොමග පෙන්නනවා කියන එක ඒ නුවණට ගතිත්වමයි විදර්ශනා ඥානෙමයි දුන්නේලා එන්නේ. ඊට පස්සේ එහෙනම් ඒ නුවණ තමයි දැන් එයාට පුළුවන් ස්කන්ධයන්ගේ උදේවේ බලන්න. මොකද අර දැන් අපි මේ රූපය ඇතුලේ නාම රූපනේ බැදී මේ සවිඥානික කය ඇති උනේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් නම් මොකද දැන් පේනවා. ඉබඳු හේතු ටික නිසා නම් අපිට මේ රූප ශබ්ද බාහිර අරමුණු පෙනෙන්නේ. මේ ස්කන්ධ ටික ආත්‍යත් ගුවාර ඔක්කොම ඇතුළේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික කියලා දන්නවා. ආහාර නිරෝධයෙන් ස්කන්ධ නිරෝධ වෙනවා කියලා දකින මොන උතන තියෙනවා මම හැමදාම දැක්ක ඔයගොල්ලන් නොතේරෙන මගහැරලා යන තැනක් මේ ඉතාලම සියුම් ඔක විස්තර කරන්න ගියොත් දෙසිනේ ඒ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම හැමදාම උතන මගහැරලා යනවා. ඒතර ඉතින් හරි අවශ්‍ය තැනක් මේ ඒ කියන්නේ දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර හේතුෙන් හැදෙනවා කියන එක පැහැදිලි. එතකොට දැන් අපි දැක්කනේ අවිද්‍යා කර්ම තණ්හා කියන පුරාණ හේතු ටික නිසානේ මේ ආයතන ටික ඇතුනේ. වර්තමානයේ කනගුණ ආහාරයෙන් මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා. පුරාණ කර්ම හේතු හේතු ටිකයි වර්තමාන ආහාර හේතු කියන හේතු දෙකම එකතු වෙලා ඇදිලා තියෙනවා. සූප ඇදිලා තියෙනවා. ඒක හරි. නිරෝධි පනවන කොට හොඳට බලන්න අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික අතීතයි නම් ආහාරයේ වර්තමානක නම් ආහාර නිරෝධයෙන් ඇහැ නිරුද්ධයි රූප නිරුද්ධයි කියනකොට කොහොමද මේ හේතු ටිකේ නිරෝධය පණ බලන්නේ අපි කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවිද්‍යා කර්ම තණ්හාර කියලා අතීත හේතු ටිකේ නිරෝධය කොහොමද හම්බුනේ වර්තමානේ බලන්නේ කියලා ඔයගලන්ට එන්නේ නැහැ ඒක නුනට. ලොකු හිතන්න වෙන දණක් උතන. ඒක නේද ඔකේ ඔව් නමුත් දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරෙන් හැදුනා නම් ඔය හතරෙන් එකක් නැතුණාට හරියන්නේ නැහැනේ. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තිබුණු තාය තිස්කන්ද හැදෙනවා. එතකොට මේ එකම කතන බොහොම සියුම් සිද්ධියක්. ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ටික උදව් වෙලා තියෙන ආහාරයට ආහාර හේතුන් තමයි දැන් අපිට ඇහැකන ටික හම්බලා තියෙන්නේ. වර්තමානයේක අපි බලනවා ආහාර නිරෝධයෙන් මේ ස්කන්ධ ටික වර්තමානයේක ආහාර නිරෝධයෙන් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කියලා නොදැනීමම අලුතෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හැදෙන්න අනාගතී ආහාරය හැදෙන්න තියෙන හේතු. දැන් අවිද්‍යා නිරෝධයෙන් කර්ම නිරෝධයි කියලා මේ ආහාර හේතුන් අටගත් ස්කන්ධය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා බලන කමම හේතු වෙනවා වර්තමාන ස්කන්ධයන්ගේ නිරෝධිය සාක්ෂාත් වෙන්න. එහෙම බැලීම නිසාම අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති වෙන නිසා අනාගත ස්කන්ධයන්ගේ නොහැට ගැනීම වෙනවා. ස්කන්ධ නිරෝධයට යනවා කියනකොට එක්සනික සහ සම්තිති කියන ස්කන්ධයන් දෙකේම නිරෝධය තියෙන්න ඕනේ. වර්තමාන ආහාර නිරෝධයෙන් ස්කන්ධ නිරෝධියකුත් තියෙනවා, තණ්හා නිරෝධයෙන් පංච උපාදාන ස්කන්ධේ මතු නොහට ගන්න බවකුත් තියෙනවා කියන දෙකකින්ම යොක පනවලා තියෙනවා. එක දැනට ඕනේ නැහැ, උතන තියෙනවා තව විස්තර කරන්න ඕනේ තැන. එතකොට එක දැනට හිතා ගන්න ඔය මේ දර්ශනය තියෙනකොට මේක හරියනවා. මොකද තේරෙන්නේ නැතිකමයි තියෙන්නේ. එතකොට ඒ නාම රූප දෙක පිළිසිඳ දකින්න නුවණටමයි කාංකා විතරම සුද්ධිය කියන එක ඒ විදර්ශනා ඥාණයමයි තව ටිකක් පළල්ුනේ. එහෙනම් ඒ නාම රූප දෙකට හේතුව මොකද්ද කියන මට්ටමට විමසන්න තරම්ම විදර්ශනා ඥාණය ටිකක් පළල්ුනේ. ඒකටම ගැටිතවමයි එහෙනම් මේ විදිහට පටිච්චසම්පාදය අවබෝධ නොවුනොත් මේකම නේද සසර ගමන ජරා මරණ දුකට යන්නේ කියන තැන දක්වා නෝන වැඩෙන්න මේ විදර්ශනා නෝනම පළල් වෙනවා. එහෙනම් මේ නාම රූප දෙකත් ඒකට පටිච්චසම්පන්න බවත් පටිච්චසම්පාදෙත් අවබෝධ වීමමයි නේද මේ සසර ගමන ජරා මරණ දුක අවසන් වෙන්න හේතුව කියන නෝන දෙවට පළල් වෙනවා අවබෝධ වෙනවා මේ ඥාන දර්ශනය. එතකොට එක එකේ ඒ නෝනම වැඩි දියුණු වෙනවා. ඒ නෝනම වැඩි දියුණු පරණ එක නැතුව නෙමෙයි. ඒකම අලුත් වුණාම පරණ එක කලුතින් හොයන්නත් බෑ. අලුත් එකක් කියලා අලුතෙන් එකක් ආවෙත් නෑ. නේද? ඔකට දැන් ඔය වර්තමානයේ කරන්නේ අපි කියමු කොහෙද? ඔය software Windows update කරනවා කියලා එකක් කරන්නේ. නේද? එතකොට පරණ ටික අයින් වුනේත් නෑ. අලුත් ටිකට එකතු වුණාම අලුතෙන්ම තනි ක්‍රම එකක් ආවත් නෙමෙයි. නේද? අන්න ඒ වගේ එකක් වෙනවා හැමදාම. එතකොට මේව කරන්න එකට. මේ එතකොට ඔන්න මග්ග ඥාන දර්ශන සිද්ධියනකොට ප්‍රතිපදා ඥාන දර්ශන. එහෙනම් මේ නාම රූප ධර්මයන් ඒ නාම රූප ධර්මයන්ගේ ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් ඒ අතීතයේ මේ වැරද්ද නිසායි මෙහෙම හටගත්තේ මේ වැරද්ද මතුවෙ තිබුණොත් ඇති වෙනවා. අතීතයේ මේ වැරද්ද නොතිබුණා නම් මේ ස්කන්ධ ටික හටගන්නේ නැහැ. එහෙනම් අද මේ ස්කන්ධය හටගෙන නැති වෙන බව දැක්කොත් අනාගතයේ ස්කන්ධ හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනවා නේද කියලා ස්කන්ධ නිරෝධී දෙයාකාරකින් සාක්ෂාත් වෙනවා. තේරුණාද? වර්තමාන ආහාරය නැතිවෙනවා කියලා වර්තමාන ස්කන්ධයන්ගේ නැති බව දකිනකොටම ඒ ස්කන්ධයන්ගේ නෝයලා ඒ ස්කන්ධයන්ගේ නිරෝධියත් පෙනෙනවා. මතු ස්කන්ධ ටික උපදින්න තියෙන අවිද්‍යා කර්ම තණ්හාවකින් හේතු ටික තත් කරනවා. ඒකයි ආහාර නිරෝධින් ස්කන්ධ නිරෝධය කියන එක දෙපොලකින්ම අපිට සිද්ධ වෙනවා. අදද ස්කන්ධ ටිකත් මතුවේ උපදින්න තියෙන ටිකත් දෙකම අතහැරෙනවා. ඒ කියන්නේ උද්‍ය විඥානේ ඇති වෙනවා කියන එකයි ඉදීම. උද්‍ය විඥාන කියන ප්‍රතිපද මේකයි එහෙනම් කටයුත්තේ දිගටම කියන නෝන එනවා. ප්‍රතිපදා ඥාන දර්ශන දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇතුළේ කුඩා කුඩා නෝනවල් තියෙනවා ඊට පස්සේ. හරිද? ඔය විදිහට බලන එකේදී දැන් ස්කන්ධය හටගෙන නැති වෙන්න බැලුවට නැති වෙන බව පේන්නේ නැහැනේ. දැන් හිතට සිහි වෙනදී මේක සිතට පහළ වෙච්ච විතර්කයක්. බාහිර දෙයක් තියෙනව නෙමෙයි කියලා හිතුවට පේන්නේ නැහැ. බාහිර තියෙනවමයි කියලා හිතෙන්නේ. නමුත් යම් දවසක් තියෙන ඔය ගතිය නැකිලා හිතට පහ වෙන මේක මනෝ සිහි වෙනකොට මේක මනෝ ස්පර්ශ නිසා හටගත් එකක් ස්පර්ශ නැති වෙනවා කියලා බලනකොට නැති වෙන බව පේනවා බැහැර තියනවා කියලා ඇඳෙන ගතිය බැහැර තියනවා ඉන්නවා කියලා හිතට දැනෙන ගතිය එන්නේ අඩු වෙනවා. ඔන්න ඔය විදිහට එතකොට බංග ඥානය කියනවා. නැත්නම් විදර්ශනා කළාම අපි අර කියන්නේ ඒ බංග ඥානය දකින්න දැන් ගෙදර කියලා සිහි වෙනකොට මේ ගෙදර කියලා සිහි වුනේ හිතට බහර තියෙනවනේ. ගෙදර කියලා නෑ වුණාට බහැර තියෙනවනේ කියලා නෑ වුණාට බහැර තියෙනවා කියලා හිතින් මෙහාටනේ. ඒ විදර්ශනා කරපු හිතත් විදර්ශනා කරනවා. නෑ ඒ වුණාට තියනවා වගේ කියන තැනකින් ඒ වුණාට තියෙනවනේ කියලා ආයෙත් හැඟීම එනකොට නෑ එහෙම දැනෙන්නේ හිතටනේ කියලා හොමෝ යන්න පුළුවන්. ඒ සිතේ බංගේ පේන තියෙනවා බලන්න. ඔය විදිහට බංග ඥානය. ඊට පස්සේ තමයි ඔන්න මේ සියලු ධර්මයෝ ඇත්තටම ආදීනමයක් දුකක් හැඟෙ පින නෝනාලේ. මෙන්න මේ වගේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇතුළේ කුඩා කුඩා නෝනන් රාසියක් යනවා. ওই ටික ඔක්කොම එකතු කළාට පස්සේ යථා භූත ඥානය තමයි අපි මේ සත්ව විසුද්ධියේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඥාන කියලා කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකිනවා. ඥාන දර්ශන කියන්නේ නුවණින් දකින විසුද්ධිය කියන්නේ පිළිසුදු. නුවණින් දැක පිළිසුදු වෙනවා. ඒකට හේවන් තෙපරිවර්තන් ද්වාදසාකරන් යතහ භූත ඥාන දර්ශන සිවිසුද්ධං හොසු කියලා කියන්නේ. මේ වටතුම දෝසාකාරය බලනකොට යථාභූත ඥාන දර්ශන මේ විසිට වෙනවා කියලා පින්නේ මුද්‍රජනන්සෝත. ඒ කියුවේ ওই සප්ත විසුද්ධිය මේ විදිහට ඒ ටික යනකොට දැන් අර සීල මේ සමාධි දෙක විදර්ශනාවත් කියලා අපි මුලින් පටන් ගත්ත ටිකම ඒ දෙයටම සම්බන්ධ වෙලා ඉන්දෙන්ද නෝන පළල්ලා මිසක එයින් අතහැරලා කරන්න බැරි ඒ නිසායි. පරණ ටික නැතුව ඒ ටිකම අලුත් වෙන මිසක අලුතෙන් එකක් වෙනම ගන්නත් බෑ. පරණ ටිකෙම විතරක් ඉන්නත් බෑ. එහෙම විවීමේ නෝ මිසක වෙනම ගන්න බෑ. තේරුණා නේද? එතකොට මෙහෙම මේ විදිහට ගිය මානසික ස්වභාවය තමයි මොකද යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ අපි අර කිව්වේ චක්කුම් වික්‍රේ ඥානම් පස්ස යථාභූතං රූපාභික්කවේ ඥානම් පස්ස යථාභූතං කියන ටික අපි කතා කළා නේද? ඇහි ඇත්ත ඇති හැටි දකිනවා. රූපය ඇත්ත ඇති හැටි දකිනවා. ඒ දැකීමටයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ විදිහේ ඇත්ත ඇති හැටි දකින්න කල්පනා කිරීමට සම්මා සංකප්පය කියනවා. ඇත්ත ඇති හැටි දකින්න තියෙන උත්සාහයට සම්මා වායාමය කියනවා. ඇත්ත ඇති හැටි දකින්න යොදාගන්න සියයට සම්මා සතිය කියනවා. ඒ සඳහා තියෙන සමාධිය සම්මා සමාධිය කියනවා කියලා කියනවා. කියලා අපි කතා කරමු. අන්න ඒ විදිහට මේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඇහි ඇත්ත ඇති හැටි දකින්න තියෙන සම්මාදී ආර්ය ශ්‍රාංග මාර්ගය කියන තැන ඔය. එතකොට රූපය කියන එක ඇත්ත ඇති හැටි, චක්කු විඥානය කියන එක ඇත්ත ඇති හැටි දකින. ඔය ටික ඔක්කොම යෙදිලා වැය වෙලා හම් වෙන රූප ආයතනේ ඇත්ත ඇති හැටි දකිනවා. යථාභූත ඥාන දර්ශනය කියන්නේ රූපය, සද්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ දකින. කියන ටිකේ ඇත්ත දකින. ඒ ඇත්ත දකිනකොට තමයි පෙනෙන දේ පෙනෙනවා මිසක අල්ලන්න බෑ. පෙනෙන දේ ඇහෙන්නේ නෑ කියන උත්තර ටික තියෙන ඇත්ත දකිනකොට. ඒ කියන වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. ඒක දර ජලයේකටම ඡායාවකට බඳු උපමාවකින් තමයි යට පේන්නේ. ඔන්න ওই ටික පේනවා. ඔන්න සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. සත්‍ය ඥානය කියලා කියන්නේ ඉස්සෙල්ලා ඇත්ත දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ, මේ පංච උපාදානස්කන්ධේ පිළිසිඳ දත්ත යුතුයි, පිළිසිඳ දැක්කා. මේ සමුදේ සත්‍ය, මේ සමුදේ සත්‍ය ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළා. නිරෝධ සත්‍ය මේ එතනයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එක සාක්ෂාත් කටයුත්තක් සාක්ෂාත් කළා. එතකොට මේ මාර්ගය, මේ මාර්ගයේ වැඩි යුත්තක් වැඩුවා කියනවා. එතකොට අපි කියමු ඉස්සෙල්ලාම සත්‍ය ඥානය කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඔන්න ඔය ටිකේ යථාභූතය දැනගෙන මෙන්න මේකයි මේ දුක පිරිසිඳ දැක්කොත් අපි සත්පුද්ගල භාවයෙන් උපාදාන වෙලා විඳින දුක පිරිසිඳ දැක්කොත් අන්තිමට ඇහැට පෙනෙන රූපේ වර්ණ සතහන් මාත්‍රයක්. වර්ණ සතහන් මාත්‍රයක්. එතකොට සද්ද රූප මාත්‍රයක් කියන නෝන එනවා. මේ ටික පිරිසිඳ දැක්කොත්. එතකොට ඒකයි මේ දුකයි කියන එක දන්නවා. මේ පංච උපාදාන ස්කන්ධය තමයි දුක. සත්පුද්ගල භාවයට පෙනෙන එක තමයි දුක. එතකොට මේ දුක පරිඤ්ඤය, මේ සත්පුද්ගල භාවයට අම්බෙන දුක පිරිසිඳ දත යුතුයි කියන නුවණක් එනවා. හරිද? එතකොට කොහොමද පිරිසිඳ දකින්නේ? මෙන්න මේ වර්ණ සතම් මාත්‍රයක් කියන තැන ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. යම් දවසකදී දුක පිරිසිඳ දැක්කා කියන මට්ටමට එනකොට සත්‍ය පුද්ගල දේවල් කාරණා නැහැ. ඇහි ඇත්ත ඇති හැටි, රූපය ඇත්ත ඇති හැටි පේනවා. ඈ ඇත්ත ඇති හැටි නොදැකීම මතයි. ඒ ටික විපල්ලාසී විතරක් නෙමෙයි, මූල ලෝභ දේශ මොහ තියෙන කෙලස් පැත්තට තියෙන කාරණා නවයක්. විපල්ලාස කියන ටික රළුම මට්ටම. මූල ක්ලේශ කියලා දෙකක් තියෙයි. ඒ මූල ක්ලේශ දෙක නිසායි ඒකට කියනවා අවිද්‍යා භව තණ්හා කියලා. ඔය අපි අනුශය කියලා කියන්නේ. ඒ අනුශය මට්ටමේ කෙලෙස් චික නිසා තමයි රාග දේශ මොහ කියන මට්ටම. රාග දේශ මොහ කියන එක එකත් මොහ පුරා ගියාම තමයි විපල්ලාස කියන මට්ටම. නිට්ටයයි සැපයි ආත්මයි සුබයි කියන. එතකොට දුක පිළිසිඳ දකින්න ඕනේ කියලා කියනකොට මොකද අපි සත්‍ය පුද්ගලයා කියන තැනක තියෙන ස්කන්ධ ටිකු කෙලස් ටිකු. මේ ස්කන්ධ ටික පිළිසිඳ ස්කන්ධ මේ දුක කියන එක දන්නව හොඳට. පංච උපාදාන ස්කන්ධය තමයි දුක. මේ දුක පරිඥය පිළිසිඳ දත යුතුයි කියන නුවණක් එනවා. එතකොට ඒකට තියෙන පුත්ති ඥාන මේක කල යුතුයි. දැන් අපිට සත්පුද්ගල භාවයට හම් වෙන මේ ස්කන්ධ ටික නිසායි තමයි අපිට දුක එන්නේ. මේ දුක් වූ ස්කන්ධ ටික මම පිරිසිඳ දකින්න ඕනේ කියලා නෝනක් එන්න ඕනේ. එතකොට උත්තර ටික හම් වෙන්න කොහොමද පිරිසිඳ දකින්න ඕනේ කියන එක. හරිද? ඊට පස්සේ පිරිසිඳ දැක්කා කියනකොට ඔන්න නතරලා තින්නේ ඔන්න අපි කියවි යථාභූත ඥාන දර්ශනේ කියලා මේ මෙතනින් ඇවිල්ලා සත්වවිසුද්ධිය තින්න ඔන්න අතන. එතකොට එයා දන්නවා ස්කන්ධ ටික සත්පුද්ගල භාවයෙන් අපි දුක් විඳින තැනක තියෙන ස්කන්ධ ටික පිළිසිඳ නොදන්නා කම නිසා මේ සත්පුද්ගල භාවයක් තිබුණේ. එතකොට මේ ස්කන්ධ ටික පිළිසිඳ දකිනකොටම එයාට සමුදේ කියන එක වෙන වෙනවා එකකින්. ඒ කියන්නේ එහෙනම් සත්‍ය පුද්ගලිය දේවල් කාරණා කියලා අපේ මනසේ ඇති වෙන මේ ගති ටිකයි කෙලස් කියන්නේ. මේ කෙලෙසේ කියන එක ප්‍රහාණය කළ යුක්තයි. මේ ගති ටික දුරු කළ යුක්තයි. එහෙනම් ඒක දුරු කළා කියන මට්ටමට එනවා. මෙතන පිරිසිඳ දැක්කා කියන වර්ණ සටහනක් වෙනකොට මේ සත්‍ය පුද්ගල වෙන්නේ නැහැ එතකොට. කියන මට්ටමක් තියෙන. එතකොට මේ නිරෝධී සත්ත්ව පුද්ගල මේ කෙලෙස් ටික දුරු වුණු සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුක විඳින්න දුක් නිරෝධ. මේ දුක් නිරෝධී සාක්ෂාත් කළ යුක්තයි කියනකොට මේ තණ්හාව ටික ටික අයින් කර යුතුයි කියන එක තියෙනවා. දුක පිළිසඳ දැක්කා කියනකොට මේ නිරෝධී සාක්ෂාත් කළා කියන තණ්හාව අයින් වුණා කියන එක තියෙනවා. ඔය විදිහටයි මාර්ගයේ වැඩ යුත්තේ කියන නෝනන. ඒ කියන්නේ දුක පිළිසඳ දැකලා සමුදය දුරු කළ නිරෝධී සාක්ෂාත් කරන විදිහටයි මග කියන්නේ මේ සම්මාදිට්ඨිය මෙන්න මේ වර්ණ සටහන් නැත්නම් මේ ඇත්ත දකින්න හිත තැබිය යුතුයි කියන එකයි සම්මාදිට්ඨිය. ඒ මාර්ගයේ වැඩි යුත්තේ මෙන්න මෙහෙමයි කියන නුවණ තියෙනවා. මෙන්න මෙහෙම කරනකොට මාර්ගයේ වැඩුවා දුක පිළිසින් දකිනවා සමුදය දුර වෙන නිරෝධය සාක්ෂාත් වෙනවා කියන නුවණ තියෙනවා. ඒක මාර්ගයේ වැඩුවා ඒකද. මේක තියෙන්නේ හතරම එකක් කරනකොට එකක් වෙන විදිහට. යම් වෙලාවක පංච උපාදාන ස්කන්ධේ අපි මෙහෙම කිව්වොත් අපිට වටාපත කැඩුණු නිසා නම් දුක එන්නේ. දුක එන තැන පිරිසිඳ දකින්න කිව්වොත් අපි නිකන් හලු මට්ටමට ගමු. හරිද? තේරෙන මට්ටමට. දුක පිරිසිඳ දකින්න කියලා ගියොත් මේකට කැඩේ තියෙන ලී කැල්ලක් ගෙනල්ලා ගහලා තල්ලත්තකින් තල් කොලයක් ගෙනල්ලා දාලා නූල් පිටකින් බැඳලා අපි දැන් හොඳට මේක ඇතුළේ මේ වටාපත හොයනවා. අර්ධ මෙන්න මෙහෙම එකට එකතු වෙච්ච රාසි වෙච්ච අවකාශය ධාතුව අහුරාගෙන රාසි වෙච්ච රූපයක්. ඔය රූපේ ආරම්භය වටාපත කියන අදහසක් අපේ මනස තුල ඉපදිලා තියෙනවා. මේ අදහස මේ වස්තුව දිහා බලපු නිසායි වස්තුව වටාපතක් වෙලා තියෙන්නේ. දැන් වටාපත කැඩීමේ දුක් ලෝකය විඳින්නේ මේ දෘෂ්ටියයි වස්තුවේ දෙක එකට විකෘති වෙච්ච නිසායි කියලා ඔන්න උත්තරේ එනවා. දැන් මේ වටාපත කැඩීමේ දුක් විඳින්නේ මේ ස්කන්ධ සහ කෙලෙස් ටික නිසායි. එතකොට දුක පිරිසිඳ දකින්න ගියොත් හම්බ වෙනවා මෙතන තියෙන වස්තුව ටිකයි තල්පත්යි ලී කැල්ලයි නූල් ටිකයි. ඒ වස්තු ආරම්භය වටාපත කියලා බලපු කම මනසේ තියෙන කෙලෙස් නේද කියලා උත්තරයක් එනවා දුක පිළිසඳ දකින්න ගියොත්. එතකොට තේරෙනවා දුක පිළිසඳ දැකලා තවදුරටත් මේ දුක කියන මේ ස්කන්ධය නැත්තම් මේ රූපය කියන තැන ඇත්ත ඇති ඇටි පවතින මානසික මට්ටම එළඹ තියෙන තැනට අරගෙන මේ වස්තුව වටාපතයි කියන මානසික මට්ටමේ මම මිදෙන්න ඕනේ. එහෙම මිදුනහම වටාපත කැඩීමෙන් එන දුක නැති වෙනවා කියලා දැකලා මම හැම වෙලාවෙම වටාපත කියලා බලන්නේ නැතුව මේ තල් කෝරු කෑල්ලක් ලී කෑල්ලක් නේද තියෙන්නේ කියලා බලබලා ඉන්නවා. මේ ඉන්නකොට මේ හතර වෙනවා දැන්. ඇයි මෙහෙම බලනකොට මේක වටාපතයි කියලා බලන කෙලෙස මගේ නැති වෙනකොට මෙහෙ නැති වෙන මොකද්ද? වටාපත කැඩීමෙන් එන මොකද මේ රූපය විපුරණාම වෙනකොට මම දුක් විඳින දෘෂ්ටි එන්නේ. මේ වස්තුව අරඹිය දෘෂ්ටියකින් බලපු දුකෙ මිදෙනවා. ඒ වගේ මේ රූපය කියන එක කන බොන ආහාරෙන් හැදුණු හම්මස් ලේන ආහාර වලින් යුක්ත ස්කන්ධයක් නා අනාත්ම එකක් නා ඔය එක පිළිසිඳ නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලි මිනිස්ය කියන අදහස මන් තුල නම් තියෙන්නේ. දැන් මේ අදහසයි මංගාව තියෙන උපාදානයයි මේ රූපෙට පතිත වෙලා දැන් පුද්ගලයක් ලෙඩ වුණා මහලු වුණා කියන තැනින් මං දුක් විඳ නිදනම් එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක පිරිසිඳ දකින්න කියලා. දුක පිරිසිඳ දකින්න කියලා මම යනකොට මට තේරෙනවා රූපය කන බොන ආහාරයෙන් ඇතුළු හම්මස් ලේන ආහාර කියලා ටිකක්. එතකොට තේරෙනවා මේ රූපය අරඹය පුද්ගලයේ සත්‍ය කියලා බලන ගතියකම කෙලෙසි තියෙන මනසේ නේද? එහෙනම් මේ කෙලෙසෙන් මේ දිහා බලපු හින්දා නම් මේ දුක ඇවිල්ලා තියෙන දුක ආපු හේතුව වෙන ස්කන්ධ ටිකයි කෙලස් ටික නිසා. එහෙනම් කරන්න ඕනේ මේ රූපය කියන එක ආහාරයෙන් ඇතුළු හම්මස් වේන ආහාර වලින් යුක්තයි කියලා මේ දන්න සිහිය වෙනස් නොවන නුවණ වෙනස් නොවන තැනට එළඹ සිටිතට ගන්න ඕනේ. එතකොට ඔය අරගෙන මට පුද්ගලයෙක් කියන අදහස උපදින්නේ නැහැ. පුද්ගලයෙක් කියලා පේන්නේ නැහැ. මේ පුද්ගලයෙක් කියන අදහස නැති කරන්න ඕනේ. නැති කළොත් පුද්ගල භාවයෙන් එන දුක නැහැ කියලා දැක්කහම මම එදා ඉඳ මාර්ගය කියන්නේ මොකද්ද? මේ රූපය ඇත්ත ඇති ඇති බලන්න උත්සාහවත් වෙන එක. පුද්ගලයෙක් කියලා බලන්නේ කෙස්ලොම් නේද හම්මස් නහර කියලායි බලන්නේ. කනබුන ආහාරෙම ඇදුනේ හැම වෙලෙම ඕක සීවත් වෙවි ඔහොමම බලනකොට පුද්ගලයෙක් කියව බලපේ හැඟීම ටික ටික ගෙවෙනවා. පුද්ගලයෙක් නිසා හින දුක ටික ටික අතහැරෙනවා. එතකොට හොඳට බලන්න දුකයි සමුදයයි නිරෝධයයි කියන ටික දැනගැනීම සත්‍ය ඥානයි. දුක පිළිසින දැකලා සමුදය දුරු කළ මේ නිරෝධය සාක්ෂාත් කරන විදිහට මම කටයුතු කියන ටික කෘත්‍ය ඥානයි. හරියටම රූපය ආහාරයෙන් හටගත්ත හම්මස් ලේන ආහාර වලින් යුක්ත අනාත්ම වස්තුවක් කියන ඥාන දර්ශනේ අකෝප්‍ය මට්ටමට පිහිටියෝ පුද්ගලයෙක් කියලා බලන ගතිය නැහැ. උපදින්නෙම නැහැ. ඒ කියන්නේ පුද්ගල නිසා එන දුක නිරුද්ධම වෙලා ඒ සඳහා කරපු ප්‍රයෝගයත් ඉවරයි මඟත් වෙන්නේ ඉවරයි කියලා එක අරමුණකටම එනවා ඔක්කොම. ඔය වගේ සිද්ධියක් තියෙනවා. ඊට පස්සේ ඒ ටික දන්න කම හින්දා යා මේ ටික මෙහෙම කරන්නේ. ඔකටයි ති පරිවර්ත කියලා කියන්නේ. හැබැයි ওই විදිහට හිතුවා කියලා අර අපගේ මූල ප්‍රේස කියලා අනුශය කියලා ඒ ටික අඩු වෙන්නේ නැහැ. ඒ ටික අඩු වෙනා නෙමෙයි ඒ ටිකේ අඩු වැඩි කරන්න නැහැ. තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ. ඒ ටික නැති වෙන්නේ. රාග දේශ මොහ කියලා මානසික උපදින මට්ටමේ ප්‍රකට මට්ටමේ දැනෙන මට්ටමේ කෙලෙස් අඩු වෙනවා ඔහොම හිතුවාම. ඇලියෙන් ගැටින් දෙකටපත් නොවි ඉන්න පුළුවන්. රළු අරමුණු විතරකෙන් නැතුව මානසික විවේකින් තියා ගන්නත් පුළුවන්. මොකද තාම බලන්න ඉන්නවා අපි අර කිව්වේ අපි හොඳට දකින්න ඕන දැන් මේක උපායයි. දැන් අපිට ඉතරෙන් හම්බ වෙන්නේ සත්‍ය පුද්ගලෙක් කියලානේ. මොනද මේ ආත්ම සංඥාව? ආත්ම සංඥාව දුරු කරගන්න උපාය පිණිස අපි අනාත්මෙන් බලනවා. දැන් මේ මෙනු ටියුබ් ටිකයි තියෙන්නේ. මේ රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, හම්මස්ලේන ආහාර වලින් යුක්තයි. මේක සත්‍යයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, හේතු ප්‍රත්‍යය මේක කැඩලා යන දෙයක්, බිඳලා යන දෙයක් කියලා අපි බලනවා. දැන් අර ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය අතහැර ගන්න ගත්ත උපායක් තමයි දැන් මේ ආත්ම සංඥා අනාත්ම සංඥාව. තේරෙන්නේ නැහැ. දැන් බලන්න අපිට මෙහෙම තිබුණොත් සත්‍ය පුද්ගලෙක් නැ අනාත්මෝ නාම රූප දෙකක් කියනවා කියන තැනකින් ඉතුරු වුණොත් ඒක සංගතයි තව. දැන් දකින්න පෙර නාම රූප දෙක තියෙනවා. දකින වෙලාවෙත් මේ නාම රූප දෙක තියෙන දැක්කයන් පස්සේ නාම රූප දෙක තියෙනවා කියලා ඉතුරු වුණොත් මොකද කරන්නේ? එතකොට යං කිංච සංවේදම්ම සම්බන්ධ නිරෝධම්ම වෙලාද? නෑ. ආත්ම වෙනුවට අනාත්ම වස්තුවක් තියෙනවා. ඔහි මේ බාහිර යමක් තිබ්බහම තියෙන දෝෂෙ උතන නෙමෙයි. මෙහි පුද්ගලයා ඉතුරු වෙනවා. ඒකයි මෙතන තියෙන වැරද්ද. මොකද ධර්මයේ ක්‍රම කීපයක් තියෙනවා. අනත්තතෝ අත්තං සංජානාති කියන කෘත්‍ය වෙලා මගේ ආත්මය අනාත්මය හඳුන්වනවා කියන දැනකින් පවතිනවා. දැන් අපිට මෙහෙ අනාත්ම වුණාට බැරි මෙහෙක විසඳගන්න මෙයාට ඒ කියන්නේ තණ්හාව තිබුණොත් උපාදාන වෙනවා කියන එක නවත්තන්න බෑ. මෙහි පුද්ගලයා ඉතුරු වුණොත් මෙහි අල්ල බාහිර අල්ලනවා කියන එක නවත්තන්න බෑ. එතකොට අනාත්ම ධර්මතාවයේ හරි ඇති මරණසන්න මොහොතේ සත්‍ය පුද්ගලෙක් කොන්නේ ඈ ඉදිකට්ටක් මූල් කැල්ලක් පෙවුනත් ඇති විඥාණයට වැසගන්න. මොකද මේ පුද්ගලයා හින්දා ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි පෙනෙන අරමුණු බැලුවට මේ රූපය ගැන බැලුවට ආත්ම සංඥාව තියෙන රූප ධර්ම වලටත් ඔබේ නාම ධර්ම ඇසුරු කරගන්න. ඒක හිතීමේ සීමාවෙන් ඔබට ගිය කෙලෙසයක්. ඒක හිතීමේ සීමාව තුල ඉඳගෙන නැති කරන්න බෑ. ඒකට දර්ශනයක් නොවන කියලා මම කියන්නේ. අපි කියමු දැන් විශාල ශබ්දයක් එකපාරට බෝම්බයක් වපුරන වගේ විශාල ශබ්දයක් මෙතන ඇහුනොත් ඕගොල්ලෝ ගැස්සෙයිද? අනේ ඔන්න දැන් ගැස්සෙන්ද යන්නේ, බය වෙන්න යන්නේ කියලා හිතලද බය වුනේ? නෑ ඉතින්. ඒ කියන්නේ අපිට හිතන්නවත් අපේ හිතීමේ සීමාවෙන් ඔබට ගිහිල්ලා මේ බයනේ. බය කියන්නේ මොකද්ද? ජීවිත ආසාව. ඒ කියන්නේ තණ්හාව. හිතීමේ පරාසයනොත් ඔබට ගිය තණ්හාව හිතීමේ පරාසය තුල ඉඳගෙන නැති කරන්න පුළුවන්ද? අඩි 20ක් ගැඹුරු ළින්දක අඩි 10ක ලම් කැලකින් වතුර ගත්ත හැකිද? නෑ. ඒ කියන්නේ අපේ ජීවිත ආසාව තණ්හාව කියන එක අපි හිතනවට වඩා හිතීමේ වේගයට වඩා ඔබෙන් ක්‍රියා ජීවිතය වෙලා. ඒක නේද? එතකොට මේ මට්ටමටම යන ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ. ඒ ඥාන දර්ශනේ විසින් එක අතහැරෙන්න ඕනේ මිසක අතහරින්න බෑ. අපිට හිතලා අතහරින්න පුළුවන් මට්ටම තමයි මේ ආත්ම සංඥාව. අනාත්මයට බලන්න පුළුවන්. අනාත්මයට බලනකොට ඇත්ත ඉගෙනගෙන තිබ්බහම ඒ ඇත්ත දකිනවා. ඒ දකින ඇත්ත පුන පුනා බලනකොට තමයි දකින්න සහ දකින්න ලැබුණ දේ අතහැරෙන්නේ. මේ පැත්ත අතහැරෙන්නේ. ඒක මම කිව්වේ යම් දවසක් තියෙනවා. දැන් අපි දැක්කනේ සත්‍ය පුද්ගලෙක් දැකලා ඒක වෙනුවට නාම රූප දෙකක් තියෙනවා කියලා. මොන එහෙම තිබ්බත් හරියන්නේ නැහැ. ඒත් දැන් නාම රූප දෙක දකින්ද පෙර තිබ්බත් තියෙන එක දකින්න දැක්කයන් පස්සේ තියෙනවා කියන තැනක ඉතුරු වෙනවා. දැන් ඕගොල්ලන්ට අපි ඇහැට පෙනෙන චිත්‍රය තුල අනාත්ම සත්‍යක හෝ අනාත්ම නාම රූප දෙකක් හෝ තියෙනවද? ගත්ත හැකිද චිත්‍රය තුල? යම් දවසක් වෙනකොට එන්න ඕනේ ඒ මට්ටමටම. එතකොට ආත්ම අනාත්ම කියන දෙකෙම අතහැරෙනවා. තේරුණා අපි කියන්නේ? අපි හිතන මට්ටමේ ආත්ම අනාත්ම දෙක මේ දර්ශනය අනිත්‍ය දුකයි අනාත්මයි කියන ධර්මතාවය ගැටිතව තියෙන එක දර්ශනයකින් බින එක. දැන් මේ චිත්‍රයේ වුණොත් ඕගලන්ට දැන් ඒ චිත්‍රය නැත්තම් ඒ පෙනෙන දේ ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි බලන්න වෙනවා මිසක පෙනෙන දේ ඇතුළත හරින්න උපාය ගන්න ඕනේ නැහැ. දැන් අපිට පෙනෙන දේ ඇතුළේමක් අහුවෙච්ච හින්දා නේද මේ චිත්‍රය ඇතුළේ බෝකොලයක් හම්බෙලා තිබ්බොත් තමයි බෝකොලේ කඩලා බිඳලා බලන්න වෙන්නේ. මොකද්ද දැන් පේන චිත්‍රය ඇතුළේ ඕගලන්ට බෝකොලයක් හම්බ වෙනකොට බෝකොලේ කඩලා බිඳලා කුඩු කරලා හොම හොම බලලා ඉවරලා මේක හේතු ප්‍රත්‍යය නේද මෙහෙමයි 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 කියලා දැන් බෝකොලෙන් හිත අයින් කරගන්න බලන්න වෙනවා. බෝකොලේ හොඳයි කියලා හිතපු තණ්හාවක් තියෙනවනම් ඒක කඩලා බිඳලා බෝකොලේ හොඳ නැහැ කියන තත්ත්වයටපත් වෙන්න වෙනවා. ඕගොල්ලෝ බෝකොලේ හොඳ හෝ හොඳ නැහැ කියන මනස දෙකටම චිත්‍රෙ පේන්නේ නැහැ කියන එකයි කියන්නේ. නේද? චිත්‍රය බැලුවොත් මේකේ බෝකොලේ අනිත්‍ය බලනවාද ඕගොල්ලෝ? එතකොට බලන්න දෙන්නේ කොහොමද? චිත්‍රය තියුනේ කොහොමද කියන එකයි. ඒ වගේ බෝකොලේ බැලුවා වගේ දැන් මේ පුද්ගලයකට කැමැත්ත ඇති වෙලා තියෙනවනේ. කැමැත්ත අතහැරෙන්න පුද්ගලයා නැතිකමට මේ බලනවා කියනකොට ඕගලන්ට චිත්‍රය පේන්නේ නැහැ කියන එක කියනවා. ඒක මේක ලෝකයේ ඇතුළේ කියන්නේ. මන්ද මම මෙච්චර කියන මේක තේරෙන්නේ නැද්ද? බොහොම සියුම් සිද්ධියක් ගැන මම කියන්නේ. ඊට පස්සේ ඒ අර කෙරවලට එනකොට ඥාන දර්ශනය කියන එකට එනකොට ඇත්තට මේක දර්ශනයක්. ඒ තුල රළු ස්කන්ධය අරිනේ රළු කෑලි කඩ කඩ බලන්න පුළුවන් ඒවා මොකුත් නැහැ. බොහොම සියුම් සිද්ධිය. අර බුදුරජාණන්සේ දේශනා කළේ මේ තහම අති ගැඹුරුයි. සිය ගැඹුරුයි කියන. එතකොට අර විදිහ නිල්පාට තනකොළ බැලුවා. අර චිත්‍රය ඇතුලේ ගහක් අපි දකිනවා නම් ওই ගහ ඇත්ත වෙලා ඇත්ත වුණොත් හොඳට දකින්න චිත්‍රය චිත්‍රමයි ගහ ජීවමාන වෙලා පෙන්වන ගතිය තියෙන්නේ මනසේ. ඒ චිත්‍රයේ මේ පෙනෙන චිත්‍රයේ දෙකම එකයි. මේක ජීවමාන කරලා පෙන්වන ගතිය තියෙන්නේ මනසේම. ඒකයි එක දශමයක්වත් වෙනසක් නැහැ. ඕගොල්ලෝ නිවර්ණ ධර්ම දුර වෙන මනසට ආවොත්. ඒතකොට කාම සංඥාව අතහැරනවා කියන්නේ හරියට මේ චිත්‍රෙමයි. චුට්ටක්වත් වෙනසක් මොකද කාම ලෝකෙ මෙහෙම නොවුනොත් ඕගලන්ට සැප දුක් විඳින්න බෑ. ඒ නිසා මේ මට්ටමේ සංඥාවට කියනවා කාම ලෝක විභාගයක් කියලා. කාම ලෝකෙ කියන එක සැප දුක් විඳින්න පුළුවන් වෙන්නේ මේ පෙනෙන වර්ණ සටහන ජීවමාන කරලා පෙන්වුවොත් විතරයි. ඕගලන්ට බැරිලා පේන මේ මට්ටම චිත්‍රයක් වගේ පෙවුණු කාම ලෝකයක් තියෙයිද? තියෙන්නේ නැහැ. කාම ලෝකෙ මිදුණා. කාම භවයේ මිදුණා. බ්‍රහ්මයේ මට්ටමට පත් වුණා කියලා කියනකොට සම්පූර්ණ එහෙනම් එයා කාමයෙන් සැප දුක් විඳින්නේ නැහැ. කාමයේ කම් වෙන්න බෑ. එතකොට තිත්තන්ති චිත්‍රන්නේ සත්‍යව ලෝකේ චිත්‍ර තියනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ චිත්‍ර ටික විතර. චිත්‍ර ඇතුලේ පුද්ගලයා සතු හම්බෙන්න බෑ. ඉතින් එතෙන්ට සාපේක්ෂව මේ වගේ දර්ශනයක සාපේක්ෂව තාම අපි ඉන්න තැන කෙලෙසියක් තියෙනවා. අපි අර අනාත්මයි කියලා බලන තැන තව අනුශය කියන එක තියෙනවා. තවම අවිද්‍යාව දුර වෙලා නැහැ කියන එක. කියන්නේ වගේ ඒ කියන්නේ දැන් මේ උපායක් නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා ඇති විපල්ලාස ටික දුරු කරගන්න ගත්ත මාධ්‍යයක් තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන ටික. ඒක ඇත්තක් තමයි. නමුත් අපි තාම මේ ටික ඇත්ත සාක්ෂාත් වෙලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක කෙරවලට අනුව සාක්ෂාත් වෙන්න ඕන එකක් මිසක් දුක පිරසෙන් දකිනවා කියන තැනදෙනකොට ඒ තුල බලන්න පුළුවන් බලන එකක් නෙමෙයි. එතකොට අර වගේ දර්ශනයකට මේක. සංසි බලන ප්‍රසංගන්තකට අපි මේ ප්‍රතිපදා මේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන ස්පර්ශ ආයතන හේම ඇත්ත ඇති ඇති දකින්න මට්ටම ඇත්ත ඇති ඇති කියලා කිව්වොත් මේ චිත්‍රය පේන මට්ටම. එතකොට දැන් ආත්මකතත් නැ මෙච්චර වෙලා අපි දැන් මාර්ගයේ වඩාගෙන ආවේ චිත්‍රය ඇතුලේ අනාත්මව බලාගෙන ආවේ. දැන් නාම රූප දෙකක් බැලුවා පුද්ගල දිට්ඨි විසුද්ධිය ආවේ සත්‍යපුත්‍ර දෘෂ්ටිය අතරේ නාම රූප දෙකක් දැකලා. නාම රූප දෙක පටිච්ච සම්පන්නයි හොම බලාගෙන තමයි ආයේ. තේරෙන්නේ? ඔය දැන් එළියට එන හැටි ඔය ලෝකේ. කෙරවලට එනකොට ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඇහැට පෙනෙනවා කියනක වර්ණ සතහන් මාත්‍රයක්. ඒ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුන එකක් කියන නුවණ හොඳට තියෙනවා. යම් කිච්ච සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියලා දකිනවා. දකින්න පෙර තිබ්බා නෙමෙයි, ඇහෙන් බලන නිසාමයි මේ වර්ණ සටහන හැදිලා පේන්නේ. ඇහැ අහකට ගන්නකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා තියෙනවා නෙමෙයි කියන නුවණ එනවා. එතකොට ඒ දර්ශනයටම ඒ ඇත්ත දැකීමටම නිබ්බන්දු ඇත්තක් තියෙන තැනක පුද්ගල භාවයක් ඇති කරගෙන දුක් විඳ අනන්ත සසර ගැන කලකිරීම ඇති වෙන්නේ මනස ඉබේමයි. ඒකම මේ පැත්තේ පුද්ගල භාවයෙන් ඇලෙන්න තියෙන හේතු ටිකක් නැහැ. කලකිරලා නොඇලෙනවා. සත්‍ය පුද්ගලෙක් කියලා මෙච්චර ඇත්ත පෙනෙදී එදිර බලන්නේ නැහැ. මෙච්චර කාලයක් අපි මේ වර්ණ සටහන් දිහා පුද්ගලික කියලා බලපින්දන බැලුවහම වෙන්නේ ඇලෙනවා, වැදෙනවා. දැන් අපිට මේ වෙලා තියෙන අර කොහොල්ල බබට විච්ච වැඩේ මේ වෙලා තියෙන. මේ රූපෙ දිහා පුද්ගලයක් කියලා ඇලුන හින්දා දැන් බැඳිලා ඉන්නේ පුද්ගලයක් කියන එක මෙදෙල්ල වෙරි ඉන්නේ. බැඳිලා මේ ඉන්නේ දැන්. ඉතින් ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන්වත් අදහස් වශයෙන්වත් ඒ වස්තු වල නැඹුරු වෙලා කටයුතු කරන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. එතකොට බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙනෙන දේ අරබයා තමන්ගේ මනසේ ඒ දිහා බලන් දෙමින් නැහැ. දා ඒ පෙනෙනවා කියන ධර්මතාවයේ ඇත්ත දන්නා වූ දක්නා වූ සිහිනුවණින් යුක්ත චිත්තචෛතසිකයක් උපදිනවා. ඒ උපදින සිත මේ පෙනෙනවා කියන ටිකෙන් වෙන් විලාමයි පවතින්නේ, මිදිලමයි පවතින්නේ. එතකොට මේ ඇත්ත තිහෙටි දැක්කහම කලකිරලා නොයදලා හිත ආශ්‍රයෙන් ඉතිලසුන්ගේ මිදෙනවා. ඒ කියන්නේ මේ උපාදානයෙන් මිදෙනවා කියලා කියන්නේ ගෙවල් දුර්වල යාන වාහන කියලා මේ චිත්‍රයේ කියලා දැක්කහම මේක ඇතුලේ ඇත්තටම තියෙන වස්තුවකින් බලන්නේ නැහැ ඒදී. බලන්න නැතුවම ආස්වෙටික කෙලස් නිදෙන අනුපද පරිනිර්වාණය කියලා කියන්නේ අන්න අපි යම් තැන දැනගෙන නම් ආවේ අවසන්නේ දෙතෙනි. ස්පර්ශ ආයතන හයෙම නොවැළුණු නොගැටුණු නොබැඳුණු මානසික මට්ටමකින් ජීවත් වෙනවා. එහෙම වුණේ මේ ස්කන්ධ ටිකේ නොවැළුණේ මොකක් හින්දද? මෙහි තණ්හාව නැති වෙලා හින්දා. ඒකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව නැති කරන්න කියලා කියන්නේ දුක නැති වෙනවා කියලා. ඒ නිසා තණ්හාව නැති වුනහම උපාදානය නැහැ, මේ පැත්ත අහුවෙන්නේ නැහැ. ජීවිත ආසාව නොතිබුණා නම් කොට කැලේ රබර් කැලේ දී කැලේ අල්ලන්නේ නැහැ. ඉතින් අරුණත් එකයි ජීවත්වුනත් එකයි නේදී. යාට මුදි වතුරට වැතුනත් එකයි කොට කැල්ලක් කැල්ලුවත් එකයි වෙනසක් නැහැ. ඒ නිසා තණ්හාව කියන එක නැති වුණොත් උපාදානය කියන එක නැති වෙනත් ලා කියන මෙහි අල්ලන ගතිය පේන්නේ. උපාදාන වශයෙන් නොගෙන මිදුණා. එතකොට පුණහා මුදුරෝ ප්‍රතිපදාවේ හැසිරලා තියෙන්නේ සීලයටත් නෙමෙයි, හිත වඩා ගන්නත් නෙමෙයි, නාම රූප දෙක දකින්නත් නෙමෙයි, සැක සංකා දුරු කරගන්න තැනටත් නෙමෙයි. එතකොට මේ මගනමග තේරුම් ගන්නත් නෙමෙයි, ප්‍රතිපදාව තේරුම් ගන්නත් නෙමෙයි, ඥාන දර්ශනය සදහත් නෙමෙයි. මේ ඇත්ත බැලුවේ ඇත්ත බලා ගන්න ඕන එකමටත් නෙමෙයි. ඇත්ත බැලුවේ මොකද? ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත නිදෙන්න මේවා උපාදාන නොකර ජීවත් වෙන්න පුළුවන් මානසික මට්ටමක් හදාගන්න. රහතන් වහන්සේ කියන්නේ ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ජීවත් වෙන මනසක්. ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුණු සිතකින් ජීවත් වෙනවා. පෙනෙනවා. පෙනෙනදී අරබය දන්නා වූ දක්නා වූ මොනකින්ම කටයුතු කරනවා මිසක පෙනෙන දෙයක ජීවත් වෙන්නේ නැහැ. ඒ කිවි පෙනෙනකොට පෙනෙන කෙනා එක්ක කතා කරනවා, අපි දැන් කතා කරනවා පෙනෙන කෙනා එක්ක කියලා හිතන්නේ. මලමිණියක් එක්ක මැරිච්ච මිනිහකට තේරෙන්නේ නැහැ වගේ. සාතන් වහන්සේ දන්න මේ රූප වලට තේරෙන්නේ නැහැ කියලා හොඳට දන්නවා. තමන්ම හිතලයි මේක කියන්නේ කරන්නේ කියලා දන්නවා. මේ ඇත්ත නොදන්නා ලෝකේ රූපායතනේ උපාදාන වශයෙන් ගන්නවා කියලා දන්නවා. දැනගෙන කතා කරනවා. Taman yukta ka rewetila na hebe anik kena rewetila kata karana. අපි මං කලින් යථා භූත ඥානය ගැන කරලා තියෙන කරලා දුන්නා. සතර මහා භූතව හැටියට දකින්න ඕන කොටසකුත් තියෙනවා. මම කිව්වා උපාදාය රූප හැටියට දකින්න ඕන කොටසකුත් තියෙනවා. දැන් ඇහැට පෙනෙන වර්ණ සතහනේ සතර මෝහ භූත හැටියට දකින්න බැලුවොත් අර පේන චිත්‍රයේ සතර මහා භූත බැලුවොත් හරියන්නේ නැහැ. එතකොට මම කිව්වේ වතුර ටිකේ පතිත වෙලා තියෙන ඡායා රූපයේ දිහා සතර මහා භූත කියලා බැලුවේ හැටි. එනිසා ඒකයි ඉස්සෙල්ලා තේරුම් ගන්න කියලා කිව්වේ. ඇහැ කියන්නේ මොකද්ද, රූපය කියන්නේ මොකද්ද, කන කියන්නේ මොකද්ද, ශබ්දය කියන්නේ මොකද්ද කියලා තත් තේරුම් ගත යුතුයි. මහා භූත සහ උපාදාය රූප කියලා ටිකක් තියෙනවා. ඒ ටික ඉගෙන ගන්න කියලා පහුගිය දැන් දවස් 14 කවන්න කිව්වා ඉගෙනනවා. ඒ දේශනා ටික අහන්න. උගලට එතකොට ප්‍රශ්නේ එයි. දැන්ත් ඒ ටික තේරුම් අරගෙන එතන තාම නොතේරෙනවා නම් එතන නොතේරෙන්නේ ඒ ටික අහගන්න දැනගන්න. නොතේරෙනවා කියලා එතනින්ම හැප්පෙන්නේ හැප්පිලා යා යුතුයි කියලා එකක් නෑ. එතන නොතේරුණා ඒ ටික පාතට එතනට යා යුතුයි. එතන නොතේරුණා තව ටික පාතට යා යුතුයි. ආපහු මෙතනට එන්න ඕනේ. තේරුම් දැන් තමයි තව ටික කියහින් පටන් ගන්න. එතකොට සීලයක පිළිලා සමාධි වඩමින් නොවනින් බලමින් කටයුතු කරනකොට අද නොතේරුණ ටික හෙට දවසේ තේරුම් ගන්නට වෙනවා. සතර මහා ධාතු වශයෙන් බැලිය යුතු මේ මට්ටමේදී ඥාන දර්ශනය එනකොට අපිට ඕනේ හැටියට බැලිය යුතු නෙමෙයි, තියෙන දේ බැලිය යුතු දැක්ක යුතු. එතකොට දැන් මට නම් මේ කාලේ දින මට ඕනේ වන විදිහට බලන්නේ, අපිට හිතෙන විදිහට බලන්නේ. මේ රූපය අසුබයි නම් අසුබයි, දුකයි අනිත්‍යයි අනාත්මයි, හිතෙන හිතේ පැත්තට හරු ඇත්තම තියෙන ගතිය. නමුත් ඒ විදිහටම යථාභූත ස්වභාවයේදී පවතින ස්වභාවයේ ඒ ආකාරයෙන්ම දකින්න මිසක මට හිතලා හිතලා ඕන විදිහට බලනවා කියලා බලන්න බෑ. මොන ඔය විදිහට කළාම මේ රත විනීත සූත්‍රය කියලා කියන්නේ විනීත කියලා කියන්නේ හික්ම. හික්ම රත හතකට උපමා කරලා මේ විසුද්ධියත් පුණ්‍යාමුදුර දේශනා කළ සිරිත් මහරහතන් වහන්සේ සතුටින් පිළිගත්ත. මොකද මැනවින්ම මේ ශාසනය පැනගුවා කියලා. ඉතින් මේකේ මොකද කාරණාවකුත් කියනවා. අපි මේ කරන දේ සීලයෙන් සතුටු වෙන්න එපා. කොගෙන දෙන්න සාරූපම සූත්‍රේ නයිතම් වික්කවේ බ්‍රහ්මචර්යං ලාභ සත්කාර සිරෝකාණ සංසන්න සීල සම්පදාන සංසන්න සමාධි සම්පදාන සංසන් න ඥාන දසනාන සංස යාචකෝ මේ වික්කවේ අකුප්පෝ චේත විමුක්තිය ඒතදත්ත විදම් වික්කවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරිසාරං. මහණෙනි මගේ මේ ශාසනය නයිතම් වික්කවේ බ්‍රහ්මචර්ය මහණෙනි මේ බ්‍රහ්මචර්යාව මේ සඳහනේ මොකද්ද? ලාභ සත්කාර සිලෝකාන සංස ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී ලබා ගැනීම පිණිස එහෙම නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න සීල සම්පදාන සංස මේ සිල්වත් වීම සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න සමාධි සම්පදාන සංස සමාධිය පිණිස නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න ඥාන දර්ශනාන සංස ඥාන දර්ශනීය ප්‍රඥාව සඳහා නෙමෙයි. යද්දි විදාදී ඥානයන් තියෙනවා. පෙරීසෝ කඳ පිළවාදී ඥානයන් තියෙනවා. මේ ඥාන දර්ශනය සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. ප්‍රඥාව සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. යාචකෝ මේ වික්කවේ අකුප්පෝ චේත විමුක්තිය ඒතදත්ත මිදම් වික්කේ බ්‍රහ්මචර්යං ඒතං සරණං ඒතං පරිසරණං. මහණ යම් මේ ස්ථීරෝ සිතේ මිදීමක් තියෙන අරිහත් ඵල චේතෝ විමුක්තියක් තියෙන මේ සඳහායි මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ. අනුපද පරිනිර්වාණය සඳහායි අරිහත්ත්වය දක්වයි මේ ශාසනය මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ. ඒකම මේ පුණ්‍ය දරුණ හිතව විදියක කිසි සීලයේ සදාත් නැහැ, සමාධිය සදාත් නැමේ. මේ බම්ම මේ ශාසනය හැසිරෙන්නේ අනුපද පරිණිවණය සඳහා. එතකොට ඕගොල්ලෝ නම් මේ ටික අද මෙහෙම සිල්වත් වෙනකොට ඕගොල්ලන්ගේ නුවණ වීදිලා තියෙන ওই සීලයට විතර සීමා වෙලා හරියන්නේ නැහැ. සීලය ගැන විතරක් දන්න නුවණකින් සිල්වත් වෙනකොට අපේ ශාසනය ඇසුරු කරන්නේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ තියෙන සිල්වත් වෙන්න. අපි බ්‍රහ්මචර්යාව ඇසුරුලා තියෙන ඒකට සිල්වත් වෙන්න. ඔගොල්ලෝ හිත වඩන්නේ හිත සමාධි කරගන්න ඕනේ කියන තැනකින් සමාධිය ගැන විතරනම් ඕගොල්ලන්ගේ දැනුම තියෙන්නේ. ඕගොල්ලන්ගේ බ්‍රහ්මචර්යාව කෙටි සමාධිය දක්වා. ඕගොල්ලෝ ඇසුරින් සමාධිය ඇති කරගන්න. ඕගොල්ලෝ සාස්ත්‍රණ වාසේ බුදුහන්දු ඇසුරු කරන සමාධිය ඇති කරගන්න. ඕගොල්ලන්ගේ ප්‍රතිපදාව සමාධිය පිණිස වෙනවා. නමුත් අපි සීල රැක්කත් සමාධි වැඩුවත් විදර්ශනා කෙරුවත් මේ කුමන දහමක් කෙරුවත් කළත් දහමක උසාවත් වුණත් අපේ ඥාන දර්ශනේ නැත්තම් අපේ දැක්ම තියෙනවලු මොකද අනුපාද පරිණිරවාණය කියන කාරණාව තේරුම් අරගෙන මෙන්න මේ මානසික මට්ටම ඇති කරගන්නයි කියන්නේ. ඒකයි තමන්ට තමන් හොඳට විද්‍යමාන සසර තාම ඇලීම් බැඳීම් තියෙන රවට්ටන්න බෑ රවටෙන්න. මේ ඇහෙන් බලනකොට තමන්ට මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවා නම් ඇලීම් ගැටින් දෙකට පත් වෙනවා කියලා පේනවා නම් තමන්ගේ මනසේ දෝෂේ තමන්ට අහු වෙනවා. කනට නාසයට දිවට ශරීරයට ඒ වගේම ඇහැට ඇසි දිවට රූපයක් එනකොට පෙනෙන රූපය ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් මනස චුට්ටක තෙලවෙන්නෙත් නැහැ ඊට නැඹුරු වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි පෙනෙන දේ ඇත්ත ඇටි හැටි දන්නා සිහිනුවරක් තියෙනවා කියන තැනක් තමන් තුළ විද්‍යමාන නම් මතු කළ යුත්තක් නැහැ මම කළ යුත්ත කළා කියලා දිටි දැමීම තමන්ට ප්‍රතිවේක්ෂ කරන්න පුළුවන් නුවණක් කියන අරියත්වය කියන එක මට මතු කළ යුත්තක් නැහැ කියන එක. මොකද මහා වාචයකින් මහා මේරු පර්වතය කොළවන්න බෑ මහා කඩුගල් පර්වතය කොළවන්න බෑ වගේ මේ නුවණට රූපායතන කවදාවත් ඔගලවන්න බෑ කියන සත්‍යය කොළවන්න බෑ. ඉතාම දුබල ගහක් නම් කොළවන්න පුළුවන් උලකට. ඒ වගේ නොවැඩු ප්‍රඥාව ඇති නොවැඩු මේ ත්‍රී ශික්ෂාව ඇති මනසක් නම් පේන රූපාරම්මණය කොළවන්න පුළුවන් සත්‍යය කොළවන්න පුළුවන් කියලා පෙන්නනවා. එතකොට හොඳට පෙන්නනවා අපි කරන්න ඕනේ මොකද්ද නිවන් දකින්නවා කියලා. මොන හරි සංකල්පයක් මත නෙමෙයි මෙන්න මේ තමන් තුළම සත්‍ය වශයෙන් විද්‍යමාන වූ ධර්මතාවයේ බලබල යන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ කාට තුව තමන්ට තේරෙන්න මට තේරෙන ඕගලන්ට මොනවද කිව්වත් මගේ මනසේ තියෙන මට්ටම ඔයාලට තේරෙනවා තම තමන්ගේ මේ මට්ටම. මොකද ඊගාවට ඇලීම් ගැටීම් දෙක නැති පමණකින් විතරක් නෙමෙයි ඊට සමගාමීව ඇත්ත දකින මට්ටමක් තියෙනවා. ඒ නිසා මෙතන තියෙන කොට යන්නේ ඇහැට පෙනෙන වස්තුවේ මේ විදිහට ඇත්ත දකිනකම නිසා සිතා කෝපය සිත මිදිලා. ඒකයි දසහංගේ සමන්නාගතෝ අරහත උච්චති රහතන වහන්සේ කියලා කියන අංග 10ක්. අය කයකින් හම්මස්ලේන හර අට අට මිදිලෝනි යුක්ත රහතන වහන්සේ නමක් දකින්න එපා තව. හරිද? අපි හිතන්නේ මෙහෙමනේ. රහත් සම්මා දිට්ඨි, රහත් සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි, සම්මා ඥාන, සම්මවි කියන මේ අංග 10යි රහතන් වහන්සේ කියන්නේ. එතකොට රහතන් වහන්සේ කියတဲ့ ජීවිතේ මොන වගේ කද්ද කියලා හිතන්නකො. ඒ රහතන් වහන්සේගේ ජීවිතයට බත්පාන් කෝපි මුමෙට අම්මස් ලේන ආර ඇට ඇට ලෝවා ඇදට පා. එහෙනම් හරි.